නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පිටෝටද පටන් ගන්න තියෙන්නේ ධ්‍යාන හතර ගැන කතා කරලා ඉවර කරලා ඊට පස්සේ තව පොඩි විස්තරයක් ඒ ගැන කියනවා. මේ ධ්‍යාන උපකාර වෙන්නේ මොන මොන කටයුතු වලටද කියන එක ගැන මේක බලාගෙන යමු. මන්ට නේද කාටද තියෙන්නේ මේක?
සුඛාන්ති දුක්ඛා භාවේන දුක්ඛං අදුක්ඛම සුඛං ඉති අදුක්ඛම සුඛං යනු
ඉති අපි කිව්වද? ඒටි එතන ඉඳන් තියෙන්නේ නේද?
දුක්ඛා භාවේන දුක්ඛං දුක නැති බැවින් අදුක්ඛය සුඛා භාවේන අසුඛං සැප නැති බැවින් අසුඛය ඒතේනෙත් දුක්ඛ සුඛ පටිපක් කබූතං තතිය වේතනං දීපේති. ඒතේන එත්ත මෙයින් මෙහි දුක්ඛ සුඛ පටිපක්ඛ භූතං දුකට සැපට ප්‍රතිපක්ෂ වූ තුන්වෙනි තතිය වේදනං තුන්වෙනි වේදනාව දීපේති දක්වයි. න දුක්ඛ සුඛා භවමත්තං සැප දුක
අභාව මාත්‍රය පමණක්ම වේ.
තතේ වේදනා නාම තුන්වෙනි වේදනාව නම් අදුක්ඛම සුඛ වූ උපේක්ඛා තිපි උච්චති උපේක්ඛාවයයිද කියයි
කියනු ලැබේ.
සා එය ඉත්තානිත්ථ විපරිතානුභාව ලක්කනා ඉෂ්ට අනිෂ්ට දේට
විපරීත වූ
මධ්‍යස්ථ බව අනුභවන ලක්ෂණයයි. මධ්‍යස්ථ රස මධ්‍යස්ථ බව කෘත්‍යයයි. අවිභූත පච්චුපට්ඨාන අවිභූත ප්‍රකට නොවීම පච්චුපට්ඨාන වැටහෙන ආකාරයයි. සුඛ නිරෝධ පදට්ඨාන ඉති වේදිතබ්බා සැප නිරෝධය ආසන්න කාරණයයි යයි දත යුතුය.
හරි. එතකොට මෙතන චතුත්ථ ධානයේ විස්තර කියද්දී අදුක්ඛම සුඛං කියලා වචනයක් තියෙනවා. එතකොට ඒකේ තේරුමයි මේ විස්තර කලේ දුක් අභාවයෙන් අදුක්ඛයි. තොර පදේවෙන් ඉන්නේ කොහමද? අදුක්ඛං අසුඛං කියන එකනේ අදුක්ඛම සුඛං කියලා සංදිවිලා තින්නේ. අදුක්ඛං අසුඛං. එතකොට අදුක්ඛං කිව්වෙ දුක් අභාවයෙන් අදුක්ඛයි. සුඛ අභාවයෙන් අසුඛයි. එතකොට සැප දුක් වලින් තොර කියන එකයි තේරුම. ඒකයි ඊළඟට විස්තර කරන්නේ. ඒ තේන මෙයින් එත්ත මෙහිදී දුක්ඛ සුඛ පටිපක්ඛ භූතං තතිය වේදනං දීපේති. දුක් සැප යන්ට ප්‍රතිපක්ෂ වූ තුන්වෙනි වේදනාවක් දක්වනවා. දුක් සැප අභාව මාත්‍රය විතරක් නෙවෙයි, දුක් සැප නැති බවම නෙවෙයි, මේකත් වේදනාවක්, තවත් තුන්වෙනි වේදනාවක් කියන එකයි. දුකින් දුකක් නැති සැපක් නැති හැම දෙයක්ම එතකොට මේ අදුක්ඛම සුඛේද කියලා ඇහුවොත් එහෙම නෙවෙයි මේ කියන්නේ. මේක වෙනම වේදනාවක්. වේදනාවේ ප්‍රභේද තුනක්. එහෙම නැත්නම් දැන් වේදනාව නැති තැනක් කෙනෙකුට කියන්න පුළුවන් අදුක්කම සුඛ කියලා. එහෙම නෙවෙයි මේ කියන්නේ. ඒතර නැත්නම් දැන් නිරෝධයත් එහෙනම් නිරෝධ සමාපත්තියදී එහෙමත් ඒතර අදුක්කම සුඛ සුඛයිද කියලා හුත් එහෙම කියන්නේ. ඒක වේදනාව ඒ වෙලාවේ වේදනා ස්කන්ධය නිරුද්ධයි කියනවා මිසක ඒ වෙලාවේ අදුක්කම සුඛයි කියලා කියන්නේ. අදුක්කම සුඛයි කියලා කියන්නේ මේ වේදනාවක් සහිත අවස්ථාවක්, උපේක්ෂා වේදනාව සහිත අවස්ථාවක්. එතකොට මේ තුන්වෙනි වේදනාව කියලා කියන්නේ අදුක්කම සුඛ කියලාත් කියනවා. ඒ වගේම උපේක්ෂා කියලාත් කියනවා. එතකොට අභිධර්ම ක්‍රමයේ මේ වේදනාව ක්‍රම දෙකකට බෙදෙනවා. එක ආකාරයකට කොටස් තුනයි. කොහොමද? තික්කින් රියස්ම අපි කලින් දවසේත් කිව්වා වගේනේ, කිව්වා. ඒ නිසා අවශ්‍ය නැහැ. නොරමේ උපේක්ෂා වේදනාව ඉත්ත අනිත්ත විපරීත අනුභවන ලක්ෂණ. ඉතු අනිතු දෙයට, ඉෂ්ඨයටත් අනිෂ්ඨයටත් විරුද්ධ වුණ, එයින් විපරීත වුණ මධ්‍යස්ථ වේදනාව අනුභවන ලක්ෂණ. අනුභව කිරීම ලක්ෂණය කොට ඇත්තේ මජ්ජත් රස. ඒතර මධ්‍යස්ථ බව ඇති කිරීම තමයි, මධ්‍යස්ථ බව තමයි කෘත්‍ය. අවිභූත කියලා කියන්නේ අප්‍රකට කියන එකයි, අයුභූත කියන එකේ තේරුම. එතකොට පච්චපට්ඨාන වැටෙන්නේ කොහොමද? එතකොට අප්‍රකට භාවය. එතකොට එහෙමනම් දැන් අප්‍රකටයි නම් කොහොමද අරිය විලාසායස් මම මේ උපේක්ෂා වේදනාව අඳුනගන්නේ? දැන් අවිභූතයි කියලා කියනවා. එහෙමනම් කොහොමද අඳුනගන්නේ? අතරයි කියන්නේ. එතකොට ඒකේ දැන් ප්‍රමාණයක් තියෙනවද? මොනවා හරි මිනුම් දණ්ඩක් මේක 100යි එහෙමද? ඔය අපි යෝග අඳුර ගන්න ක්‍රමයේ තමයි යම් අවස්ථාවක සැප වේදනාවත් දුක් වේදනාවත් නිරුද්ධද, ඒ දෙක නැද්ද? ඒ දෙක නැති අවස්ථාව තමයි උපේක්ෂා වේදනාව කියලා කියන්නේ. ඒතොර ඒ දෙකෙන් තොර වූ වේදනාවක් තියෙන අවස්ථාව. පැහැදිලිද? කිසිම වේදනාවක් නැති අවස්ථාව නෙවෙයි මේ කියන්නේ. තොර සැප වේදනාවක් දුක් වේදනාවක් නැති යම් වේදනා ස්වභාවයක් වෙනවද? අන්නේ වේදනාව තමයි උපේක්ෂා වේදනාවක් කියලා කියන්නේ. තොර වේදනා ස්කන්ධය තියෙන තැනක් වෙන්න ඕනේ. වේදනා ස්කන්ධය නැති තැනක් එහෙම නෙවෙයි මේ. තොට සිත තියෙන හැම තැනකදීම තොට වේදනාව තියෙනවනේ. නේද? හැම හිතකම වේදනාව තියෙනවා. තොට ඒ හිත පවතින අවස්ථාවකදී සුඛ වේදනාවත් දුක් වේදනාවිනුත් තොර යම් අවස්ථාවක් වෙනවා. දැන් මේ අවස්ථාවක තියෙන වේදනාව තොට සුඛ නිරෝධ පදට්ටාන. සුඛය නිරුද්ධ වීම තමයි ආසන්න කාරණාව. මේක විස්තර කරනවා සුඛ නිරෝධෝ නාම චතුත්ථ ඥානෝපචාරෝ කියලා ටීකාචාර්යයන් වහන්සේලා විස්තර කරනවා. මේ උපචාරයේදී තමයි සුඛ නිරෝධය එතකොට සිද්ධ වෙන්නේ. එතකොට ඒ උපචාරයේට මේ ආභව කියන කතාව එතකොට මේ චතුත්ථ ධානය උපචාරය තමයි එතකොට ආසන්න කාරණාව. චතුත්ථ ධානයේ ලබන ආසන්න කාරණාව ධාන උපචාරය. හරි, ඉතිරි කොටස අපි කියාගෙන යමු නේද?
උපේක්ඛා සති පාරිසුද්ධං ඉති
උපේක්ඛා සුද්ධිං
පාරිසුද්ධිං ඉති උපේක්ඛා සති පාරිසුද්ධිං යනු උපේක්ඛාය උපේක්ෂාවෙන් ජනිත සති උපන් සතිය පාරිසුද්ධින් පාරිසුද්ධේ යන අර්ථයි.
ජනිත සතියෙන් පිරිසිදු වූ
යන අර්ථයි. ඉමස්මින් ජානේ පරිසුද්ධා සති. මේ දහන් මේ ධානේලා සිහිය සුපරිසුද්ධය. යාච තස්සා සතියා පාරිසුද්ධි. එසේම ඒ සිහියෙන්ම සිහියම පාරිසුද්ධ වේ. සා උපේක්ඛාය කතා
න මෙහෙම ගමු. තස්සා සතියා,
තස්සා සතියා
ඒ සතියේ,
ඒ සතියේ
යා පාරිසුද්ධි,
යා පාරිසුද්ධි
යම් පාරිසුද්ධියක් වේද,
යම් පාරිසුද්ධියක් වේද
සා ඒ පාරිසුද්ධිය,
සා ඒ පාරිසුද්ධිය
උපේක්ඛාය කතා,
උපේක්ඛාය කතා උපේක්ෂාවෙන් කරන ලද්ද,
ලද්දේය
න අඤ්ඤේන අනෙක්කින් අනෙක් දෙයකින් නොවේ. තස්මා එබැවින් ඒතං උපේක්ඛා සති පාරිසුද්ධි. ඒ උපේක්ෂා සති පාරිශුද්ධිය යයි උච්චති කියයි කියනු ලැබේ. විභංගේපි උත්තං විභංගේද කියනු ලැබේ.
විභංගයෙහි දූ
විභංගේ
උද්ෘතේ කියලා ඊට පස්සේ උත්තං කියන එක කියමු.
උත්තං කියනු ලැබේ
නෑ උද්ෘතේ කියාගෙන ගියා.
අයන් සති ඉමාය උපේක්ඛාය මිසදා හෝති පරිසුද්ධා පරියෝදාතා තේන උච්චති උපේක්ඛා සති පාරිසුද්ධින් ඉති
උත්ත ඉති යයි
ඉති යයි
විභංගේපි උත්තං
විභංගේපි උත්තං විභංගේද කියන ලැබේ
කියනු කියන ලද්දේය
කියන ලද්දේය. යාතු උපේක්ඛාය එක්ක සතියා පාරිසුද්ධි හෝති. යම් උපේක්ෂාවකින් එත්ත මෙහි එක්ක සතිය මේ සතිය පිරිසුදු වෙයිද
මෙහි
එත්ත මෙහි
සතියා පාරිසුද්ධි හෝති.
සතියා පාරිසුද්ධි හෝති
සතියේ පාරිශුද්ධිය වේද.
සතියේ පාරිශුද්ධිය වේද.
සා
එය
ඒ උපේක්ෂාව
ඒ උපේක්ෂාව අත්තතෝ අර්ථ වශයෙන් తత్ర මජ්ජත්තාති වේදිතබ්බා. తత్ర මජ්ජත්ත භාවයේ යයි
తత్ర මජ්ජත්තතා චෛතසිකය යයි
తత్ర මජ්ජත්තතා චෛතසිකයයි తత යුතුය. න కేవలం చేత తాయ సతియేవ పరిశుద్ధా. కేవలం కుదెక్మ ఎత్త మెహి
మే ధ్యానయేహి
మే ధ్యానే తాయ ఏ ఉపేక్షావెన్
సతియేవ
సతియేవ పరిశుద్ధా.
నకార్య అగట కియందు
సతియేవ న పరిశుద్ధా సిహి పమనక్మ పిరిసు నవే. విభంగేపి ఉత్తం
నే నే ඒක කියවන්නේ කරන්නේ
අපිචකෝ සබ්බේපි සම්ප්‍රයුක්තා ධම් සම්ප්‍රයුක්ත ධම්හා. තවද සියලු සම්ප්‍රයුක්ත ධර්මයෝ පිරිසුදු වේ.
සතිය ඒ උපේක්ෂාවෙන්ම පිරිසුදු වූ වෙති.
පිරිසුදු වූ වෙති. සතිශීර්ෂේන පණ දේශනා උත්තා. සතිශීර්ෂයෙන් දේශනාව කියන ලද්දේ වේ.
හරි ඉතිටිගත් කියාගෙන යමු තව ටිකක්.
තත්ත එහි කිංචාපි අයං උපෙක්කා හෙට්ටාපි තීසු ජානේසු විජ්ජති. එහි කිංචාපි එක්තරා ආකාරයකට අයං උපෙක්කා මේ උපෙක්ෂාව හෙට්ටාපි තීසු ජානේසු යට ධ්‍යාන තුනේහි විජ්ජති විද්‍යාමාන වේ. යතා යම්සේ වනාහි යතා පන දිවා සූර්ය සූර්යප්‍රභා අභිභව දහවල් සූර්ය ප්‍රභාවයෙන් යටපත් වන්නේද බවච්ච සොම්ම භාවේනච සෞම්‍ය භාවේන්ද.
දහවල සූර්ය ප්‍රභාවෙන් මැඩලන ලද්දේද
සූර්ය ප්‍රභාවයෙන් මැඩන ලද්දේද. අත්තනු උපකාරත්වේන තමාට උපකාරත්වයෙන් හෝ සභාගාය රත්තියා අලාභා සභාග රාත්‍රිය නොලබුවත්
නොලැබීමෙන්
දිවා විච්ඡමානාපි චන්දලේකා දහවල් විද්‍යාමාන වූ වත් චන්දරේකා සඳරේකාව චන්දරේකාව අපරිසුද්ධා හෝති අපිරිසුදු වෙයි. අපරියෝදාතා හෝති පිරිසුදු නොවේ. ඒවං අයං අපි මෙසේ එයද
මෙසේ මේ
తత్ర මජ්ජත්තුපේක්ඛා චන්දලේකා తత్ర මජ්ජත්ථ උපේක්ෂාව නම් සඳරේකාව විතක්කාදි පච්චනීක ධම්ම තේජ විභව විතර්ක ආදි සතුරු ධර්මයන්ගේ තේජසින් යටපත් කරන
ලද්දේ
සභාගාච උපේක්ඛා වේදනා රත්‍ය අලාභ
සභාග වූ උපේක්ෂා වේදනා නැමැති රාත්‍රිය නොලැබීමෙන්
සභාග වූ වේදනා උපේක්ෂා රාත්‍රිය නොලැබීමෙන් විච්ඡමානාපි විද්‍යාමාන වූවත් අටමා ජානාදි බේදෝ බේදේ ප්‍රථම ධානාදි බේදේහි එය අපරිසුද්ධා හෝති අපිරිසුදු වේ තස්සාච අපරිසුද්ධාය දිවා අපරිසුද්ධ චන්දලේකාය ප්‍රභාවිය ඒ තස්ස ඒ උපේක්ෂාව අපිරිසුදු භාවය නිසා දහවල් පිරිසුදු නැති සඳ චන්ද්‍රලේඛාවක් මෙන් ආලෝකෙන්
දහවල් අපිරිසිදු වූ
දහවල් අපිරිසිදු වූ චන්ද්‍රලේඛාවක් මෙන්
සහජාතාපි සති ආදයෝ
සහජාතාපි සති ආදෝ එකට හට ගන්නා වූ සිහි ආදිය අපිරිසුද්ධාව හොන්ති අපිරිසුදුම වෙත් తస్మా తేసు ఏకంపి తస్మా ఇబవిన్ తేసు ఏవాతరిన్ ఏకంపి
ఇక తేరుమ ఏవాతరిన్ కివి
ఏ ధ్యాన
ఓ ఇహత ధ్యాన తున అతురిన్ మూల్ ధ్యాన తున అతురిన్
మూల్ ధ్యాన తున అతరిన్ ఏకంపి ఏక్ ధ్యానయక్వత్ ఉపేక్ఖా సతి పారిశుద్ధ శుద్ధి ఇత్తి උපේක්ෂා සති පාරිශුද්ධේයයි නොකියයි එන උත්තන් නොකියයි
නොකියන ලද්දේය
නොකියන ලද්දේය ඉද මේ හතරවෙනි ධානය ඉදපන මේ හතරවෙනි ධානයේ වනාහි විතක්ඛාදි පච්ච නීක ධම්ම තේජාභිභාවා
තේජ අභිභව අභාවා
තේජ අභිභව අභාවා විතර්කාදි සතුරු ධර්ම තේජසින් යටපත් කිරීමෙන්
සභා යටපත් කිරීමක් නැති බැවින්
යටපත් කිරීමක් නැති බැවින් සභාගාය සභාග ච උපේක්ඛා වේදනා රත්‍ත්‍ය උපේක්ෂා වේදනා රාත්‍ත්‍යගේ ප්‍රතිලාභ ලැබීමෙන්ද අයං මේ හතරවන ධානය తත්‍ර මජ්ජත් උපේක්ඛාදි චන්දලේකා తත්‍ර මජ්ජත්
මේක මෙහෙම ගන්න ඕන අයන් తත්‍ර මජ්ජත් උපේක්ඛා චන්දලේඛා
අයන් తත්‍ර මජ්ජත් උපේක්ඛා චන්ද්‍රලේඛා
මේ తත්‍ර මජ්ජත් උපේක්ෂා චන්ද්‍රලේඛාව
මේ తත්‍ර මජ්ජත් උපේක්ඛා චන්ද්‍රලේඛාව අතිවිය පරිසුද්ධා අතිසේම පිරිසුදුයි తස්සා පරිසුද්ධත්තා ඒ උපේක්ෂාවගේ පරිසුද්ධ බව නිසා පරිසුද්ධ චන්දලේකා එය ප්‍රභාවිය පිරිසු චන්දලේකාවගේ ආලෝකය මෙන් එක සහජාතාපි සති එකට හටගත්තා වූ සිහි ආදී සති ආදියෝ සිහි ආදිය පරිසුද්ධා හොන්ති පිරිසුදු වෙත් පරියෝදාතා හොන්ති ඊතා පිරිසුදු වෙත් తස්මා එබැවින් ඉදං ඒව මේ හතරවෙනි ධානයේම උපේක්ඛා සති පාරිසුද්ධංති
පාරිසුද්ධින් ඉති
පාරිසුද්ධින් ඉති උපේක්ෂා සති පාරිසුද්ධියයි උත්තන්ති කියන ලද්දේ යයි වේදිතබ්බං දත යුතුයි.
එතකොට ඊටිකේ තේරුම උපේක්ඛා සති පාරිසුද්ධින් කියන වචනේ තේරුම නේද? තොට උපේක්ෂාවෙන් හටගත් සතියෙන් පිරිසිදු වූ කියන එකයි තේරුම නේද? ඒකයි මේ විස්තර කරන්නේ. මේ ධානයේ සතිය බොහොම පිරිසිදුයි. පාරිශුද්ධයි කියලා කියන්නේ බොහොම පිරිසිදු සතියක් තියෙනවා. ඒ සතියේ යම් පිරිසිදු බවක් වෙනවද? ඒ පිරිසිදු බව උපේක්ෂාවෙන් කරනාලද පිරිසිදු බවක්. ඉතින් වෙනත් ධර්මයකින් එහෙම නෙවෙයි. ඒනිසයි උපේක්ඛා සති පාරිසුද්ධින් කියලා කිව්වේ. මේ කාරණාව විභංගයේදීත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අයං සති ඉමාය උපේක්ඛාය විසදා හෝති පරිසුද්ධා පරියෝදාතා. මේ සතිය මේ උපේක්ෂාවෙන් විසද වෙනවා. පාරිශුද්ධ වෙනවා. පරියෝදාත ඊතා පිරිසිදු වෙනවා. ඒ නිසා උපේක්ඛා සති පාරිසුද්ධින් යයි කියනු ලැබේ කියලා එතන විස්තර කරනවා. පැහැදිලිද? එතකොට මේ පෙළපාටය නිසා තමයි මේ කාරණාව තව අටකතාවේ විස්තර කරන්නේ. එතකොට මේ පෙළපාටයක් අරගෙන ඒකේ අදාළ අර්ථය විස්තර කරනවා. එතකොට මේ හැමතැනකම බුද්ධ දේශනාවක් උපුටලා පෙන්නන්නෙත් මේක මේ වෙන කාගේවත් අදහස් එහෙම නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේගේ අදහසයි කියන එක තහවුරු කරන් තමයි ඒ කාරණාවක් කියලා ඒක ඊට අදාළ පෙළපාටයක් පෙන්නනවා. දැන් කාලේ අපි සමහර ලාවට වුණ ධර්ම දේශනා කරන්න ගියපම තමයි අපිට හිතෙන්නේ දැන් අපි සන්නන්තර එහෙම කරන්නේ නැහැ ලේසියකට. එහෙම දැන් සමහර විට තමන්ගේ අදහස් කියනවනේ ධර්මයේ විදියට. එහෙම නෙවෙයි. දැන් පුරාණේ එකයි මේ ධර්මයේ විස්තර කිරීමේ සම්ප්‍රදාය. යම් කාරණාවක් විස්තර කරනවා නම් ඊට අදාළ බුද්ධ දේශනාව උපුටලා පෙන්නලාම තමයි විස්තර කරන්නේ. ඒක නිසා ඉතින් අපිත් මේ දේවල් හුරු කරගන්න ඕන. ඒ පුරාණෝතුමන් වහන්සේලා තින් ධර්මය විස්තර කරපු රටාව. භාග්‍යතුන් වහන්සේගේ ඒ ධහමක් අපි විස්තර කරනවා නම් ඒක භාග්‍යතුන් වහන්සේගේ ධහමම විස්තර වෙන්න ඕන නේද? අර පේරුකාමි නායක ස්වාමීන් වහන්සේ කිව්වයි කියන්නේ නේද? පැයක් ධර්ම දේශනා කරනවා නම් මොන වගේ දේවල්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන්න ඕන කියලා ඇහුවලු. ඊට පස්සේ කිව්වලු පැයම ධර්මයම දේශනා කරන්න ඕන. හරි අන්නේ වගේ කතාවක් කියලා නේද? ඒකට ගලතින ධර්මයම කියනවා නම් ඒ මුළු කාලෙම ඉතින් ඒක තමයි වෙන්න ඕන දේ. ඉනිසති මේ කාරණා වලින් පැහැදිලි වෙනවා. දැන් තව ඉස්සරහට අපි කරුණු පෙන්නන්න නම් ඊතෙන් එතකොට මේ හැම තැනකදීම මේ බුද්ධ දේශනාවක් උද්ෘත කරනවා. මේ කාරණාව බුද්ධ දේශනාවේ මෙහිම සඳහන් වෙලා තියෙනවා. ඒක තමයි මේ ධර්මය විස්තර කිරීමේ රටාව. ඊට පස්සේ විස්තර කරන්නේ යම් උපේක්ෂාවක් කරනකොටගෙන මේ චතුර්ථ ධානයෙහි සතියේ පාරිශුද්ධිය වෙනවද? ඒ උපේක්ෂාව අර්ථ වශයෙන් తත්‍ර මජ්ජහත්තා කියලා දැනගන්න කියලා. එතකොට මෙතන උපේක්ඛා කියන එකේ අදහස මොකද්ද? උපේක්ඛා කියලා මෙතන කියන්නේ తත්‍ර මජ්ජහත්ත උපේක්ෂාව. එතකොට චෛතසිකයක් විදිහට මෙතන කියනවා නම් తత్ర మధ్యత్తు ఉపేక్షావ තමයි මෙතන උපේක්ෂා කියලා කියන්නේ. හරි. එතකොට මේ චතුර්ථ ධානයේ ඒ සතිය විතරක් නෙවෙයි පිරිසිදු වෙන්නේ. සියලුම සම්ප්‍රයුක්ත ධර්ම පිරිසිදුයි. විභාග්‍යතුන් වහන්සේ ඒ ධර්මතා ඔක්කොම පිරිසිදුයි කියලා ඔක්කොම දේශනා කරන් ඉතින් ගියපුවාම අපහැදිලි වෙනවනේ. ඒ නිසා තමයි සති ශීර්ෂයෙන් දේශනාව කළේ කියන එකයි විස්තර කරන්නේ. සති සීසේන පන දේශනාබුත්තා කියලා කිව්වේ ඒකයි. එතකොට සතිය පිරිසිදුයි කියලා කියද්දි ඉතිරියේ සම්ප්‍රයුක්ත ධර්මත් පිරිසිදුයිම තමයි. චතුර්ථ ධානයේ තියෙන ප්‍රඥාදී අනිත් සියලු ධර්මත් ඉතින් පිරිසිදුයි. ඊට පස්සේ ඔන්න ප්‍රශ්නයක් අහනවා. ඉතින් මේ උපේක්ෂාව తత్ర මජ්ජහත්තා චෛතසිකේ යට තිබුණු ධානවල තිබුණ නැද්ද? තිබුණ නැද්ද? ඉමල ජීවායස්ම තිබෙන්නේ නැහැ. මේ ධානේ විතරයි තියෙන්නේ. එහෙමද? කුසල් හිතක යෙදෙන චෛතසික ධර්ම කීයද යෙදෙන්න පුළුවන්? උපරිම 25 හරි වෙයි. 38යි. එතකොට මේ යෙදෙන චෛත්‍යක ධර්ම 38 අතුරින් කුසල් හිතක යෙදෙන චෛතසිකයක් තමයි අනිවාර්යයෙන්ම යෙදෙනවද නැද්ද? తత్ర මජ්ජත්තාව. යෙදෙනවා. හොඳටම විශ්වාසයි. එතකොට සෝබන සාධාරණ චෛතසික ධර්ම 19ක් තියෙනවා. මේ 19 අතරින් එකක් තමයි తత్ర මජ්ජත්තාව කියලා කියන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම කුසල් හිතේ යෙදෙනවා. එතකොට එහෙමනම් මුල් ධ්‍යාන තුනෙත් මේ උපේක්ෂා తత్ర මජ්ජහත්තාව තිබුණා. ඊට පස්සේ දැන් අහන්නේ එකයි යම් විදියකට දහවල් කාලෙදී සූර්යාගේ ප්‍රභාවෙන් මැඩීම හේතුවෙන් ඒ වගේම සෞම්‍ය භාවය නිසාත් ඒ වගේම තමන්ට උපකාරවත් වූ සභාග රාත්‍රිය නොලැබීම කියන මේ කාරණාවෙන් දහවල් කාලෙදී තිබුණත් සඳ මණ්ඩලය චන්ද්‍ර චන්ද්‍ර රේඛාව ප්‍රකට නැහැ, පැහැදිලි නැහැ. හේතුව මොකද්ද? එක හේතුවක් තමයි අර තමන්ට වඩා බලවත් පිරිසක්, බලවත් සූර්ය ප්‍රභාව තියෙනවා. ඒ වගේම තමන් ස්වභාවයෙන් සෞම්‍ය බව. ඒ වගේම තමන්ට සභාග වූ රාත්‍රිය නොලැබීම කියන මේ කාරණා නිසා අපිරිසිදුයි. ඒ විදිහටම මේ తත්‍ර මජ්ජහත් උපේක්ෂාව අපි චන්ද්‍ර රේඛාවට උපමා කළොත් විතර්ක ආදී විරුද්ධ ධර්මයන්ගේ තේජසින් මැඩීම නිසා මෙන්න මේ උපේක්ෂාව ප්‍රකට නැහැ. ඒ වගේම සභාග වූ උපේක්ෂා වේදනාව මේත් එක්ක යෙදෙන්නේ නැහැ. දැන් කලින් ඒ වගේ සුඛ වේ සෝමනස්ස වේදනා ආදී නියදුනේ. ඒ නිසා අන්න ඒ උපේක්ෂා වේදනාවත් යෙදුන්නේ නැහැ මුල් ධ්‍යාන තුනේදී. ඒ වගේම ප්‍රධාන වශයෙන් ඒ කාරණා දෙක කියන්නේ ඒ හේතුව නිසාම විද්‍යමාන උනත් මේ ප්‍රථමාදී ධ්‍යානවල මේ తත්‍ර මජ්ජහත්තාව ප්‍රකට නැහැ, අපිරිසිදුයි. ඊට පස්සේ විස්තර කරන්නේ හරියට අර දවල් කාලෙදී චන්ද්‍ර රේඛාව අපහැදිලි වුණා වගේ මෙන්න මේ තොට මේ తත්‍ර මජ්ජහත්තාවය අපිරිසිදු වීම හේතු කරගෙන ඒත් සමග එකට හටගන්න සහජාත සති ආදී ඉතිරි ධර්මතාත් අපිරිසිදු වෙනවා. නැතිදී ඒ නිසා ඒ ධ්‍යාන අතුරින් ඒ මුල් ධ්‍යාන තුන අතුරින් එකක්වත් උපේක්ඛා සති පාරිසුද්ධි කියලා කිව්වේ නැහැ. නැතිදී එතකොට මේ හතරවෙනි ධ්‍යානයේදී විතක්ක විචාරාදී ඒ ප්‍රත්‍යනීක ධර්ම එහෙම නැත්නම් විරුද්ධ ධර්මයන්ගේ තේජසින් මැඩලීමක් නැති නිසා. එතකොට දැන් මේ ධර්ම දැන් දුරු කරලා තියෙන්නේ මුල් ධානවලින්. ඒ වගේම සභාග වූ උපේක්ෂා වේදනාව කියන හරියට චන්ද්‍රයාට රාත්‍රිය වගේ තමයි මේ తත්‍ර මජ්ජත්තාවයට උපේක්ෂා වේදනාව. සභාග කෙනෙක් දැන් ඉන්නවා ළඟ. මෙන්න මේ කියන සභාග උපේක්ෂා වේදනාවේ ප්‍රතිලාභය හේතු වෙනුත් මේ తත්‍ර මජ්ජහත් උපේක්ෂා චන්ද්‍ර රේඛාව අතිශයින් පිරිසිදු වෙනවා චතුර්ථ ධානයේ. එතකොට මේ తත්‍ර මජ්ජහත් උපේක්ෂාව පිරිසිදු බැවින්ම පිරිසිදු චන්ද්‍ර රේඛාවක ප්‍රභව වගේ සහජාත සති ආදී ධර්මත් පරිශුද්ධ ඊතා පරිශුද්ධ තත්වයටපත් වෙනවා. ඒ නිසා මේ චතුර්ථ ධානයම උපේක්ඛා සති පාරිසුද්ධින් කියලා කිව්වා කියලා දැනගන්න කියන එකයි කියන්නේ. ඒක මේ ටිකේ අපි ඉතිරි එකත් කියලා ඊට පස්සේ කතා කරමු.
චතුත්ථං ඉති චතුත්ථං යනු ගණානුපුබ්බතෝ චතුත්ථං ගණං පිළිවෙලින් හතරවෙනි යන අර්ථයි. ඉදං චතුත්ථං සමාපච්ඡති ති මේ සතරවෙන
ඉදම් මෙයට චතුත්ථං
සතරවෙනිව සමාපජ්ජති සමාවදින්නේ යයි චතුත්ථං හතරවෙනි යන අර්ථයි. ජානං යනු මෙහි යම්සේ යතා තතියං යම්සේ උපේ
යථා යම්සේ
තතියං තතිය ධානය උපේක්ඛාදී පංචාංගිකං උපේක්ෂා ආදීන්ගෙන් පංචාංගික වෙයිද? එවං ඉදං මෙසේ මේ චතුර්ථ ධානයේ උපේක්ඛාදීහි තිවංගිකං
උපේක්ෂා ආදී
අංගයන්ගෙන් තුන්වෙනි යන අර්ථයි.
තිවංගිකං
අංග තුනක් ඇත්තේ වේ. ජානಂತಿ උපේක්ඛා සති චිත්තස්සෙ කතා ඉති යන
යථා යම්සේ
ආහ කියන
යථා යම්සේ ඊට පස්සේ උද්ෘතේ කියන්නේ
යථා යම්සේ ජානන්ති උපේක්ඛා සති චිත්තස්සක් චිත්තස්සේ කග්ගතා ඉති
යයි
යයි
ආහ
ආහ
මදාලසේක්ද
මදාලසේක්ද
ඒ මේ සඳහායි
ඒ මේ සඳහායි පරියායෝ ඒව තේසෝ මෙය පරියායක්ම වෙයි තපෙත්වා පන සතින් සතිය හැර උපේක්ඛා වේදනා මේව ගහෙත්වා උපේක්ෂා වේදනාවම ගෙන නිප්පරියායේන ද්වංගිකං ද්වංගික මේ වේතං ද්වං ඒතං ද්වංගිකං ඒව නිප්පරියායේ මෙය අංග තුනක්
අංග දෙකකින් යුක්ත වීම වෙයි
යුක්තද වෙයි කෝති වෙයි යත යම්සේ කතමං తస్మిన్ సమయే ద్వంగికం జానం హోతి ఉపేక్ఖా చిత్తస్సే కగ్ధాతి ఇతి
ఇతి యై
యై
ఆహ
ఆహ కి వదాలసేక
వదాలసేక్ద
వత్ వదాలసేక్ద
ఏమే సందహాయ్
ఏమే సందహాయ్ శేసం ఉత్తర నయమేవాతి శెస్స కిన్ లద్ద క్రమ అత్తేమయ చతుత్త ధ్యాన కత నిట్టిత సతరవన ధ్యాన కతావ నిమి
නිමවන ලද්දේය
නිමවන ලද්දේ
එතකොට ඒ කාරණාව අපි කලිනුත් මේ ටික කතා කරලා තියෙනවා එතකොට තතියං කියන තැන් වලත් මේ කාරණාව විස්තර කළා එතකොට චතුත්ථං කියලා කියන්නේ හතරවෙනි කියන එකනේ ගණන් අනුපිළිවෙලින් හතරවෙනි උ ඒ වගේම මෙයට හතරවෙනිව සමවදින්නේය කියන අර්ථයෙන්ුත් චතුත්ථං කියලා කියනවා ඥානං කියන යන මෙහි යම්සේ තතිය ධානය උපේක්ෂා ආදී අංගයන්ගෙන් පංචාංගික වුණාද ඒ විදිහටම මේ චතුර්ථ ධානය උපේක්ෂා ආදී අංගයන්ගෙන් තිවංගිකයි අංග තුනකින් යුක්තයි ඒ කාරණාව ඥානන්ති උපේක්ඛා සති චිත්තස්ස ඒකග්ගතා කියලා දේශනාවේ තියෙනවා ඒ වුණාට මේ කාරණාව පරියායෙන් කියපු දේශනාවක් පරියායෙන් කරපු දේශනාවක් ඒ කියන්නේ අපි ඒ ගැන විතර කලින් කතා කළා එතකොට මේකේ සති චෛතසිකය අත්හැරලා උපේක්ෂා වේදනාවම අරගෙන නිෂ්පරියායෙන් කියද්දී අංග දෙකයි තියෙන්නේ. හේතුව තමයි ධානාංග කියලා හඳුන්වන ඒ කරුණු පහෙන් අංග දෙකයි මේ ධානී තියෙන්නේ. එතින් ධානාංග කියලා අපි හඳුන්වන්නේ අංග පහක්නේ. මොනවද තික්කින්ද්‍රයයස්ම? ධානාංග කියලා හඳුන්වන ධර්ම දක්ක විචාර පීති සුඛ ඒකග්ගතා. එතකොට ඒ අතරේ සතිය නැහැ. දැන් මෙතනදී මේ දේශනාවේ කලින් දේශනාවේ මේ සතියත් එකතු කරලා භාග්‍යතුන් වහන්සේ කරපු දේශනාවක්. නමුත් මේ ධානාංග වශයෙන් මෙතන යෙදෙන්නේ අංග දෙකයි. ඒකත් බුද්ධ දේශනාවෙම අරගෙන අපහු ඊළඟට විස්තර කරනවා. කතමන් తස්මින් සමයේ ද්වංගිකං ඥානං හෝති. ඒ සමයෙහි අංග දෙකකින් යුක්ත ධානය කවරක්ද? එතකොට උපේක්ඛා චිත්තස්ස ඒකග්ගතා කියලා විස්තර කරන උපේක්ෂාවත් චිත්ත ඒකාග්‍රතාවය. එතකොට සෙසු කරුණු කියු නාය ක්‍රමයේ තේමය කියලා ඉතින් ඊට පස්සේ අවසන් කරනවා. කොතනද? අලාභ එතනින් කඩන්න ඕන අර්ථය එතකොට සභාග වූ උපේක්ෂා වේදනා රාත්‍රිය නොලැබීම හේතුවෙන් ඒ උපමාව රාත්‍රියට උපමා කළා නොලැබීම හේතුවෙන් විද්‍යමාන වූද එතකොට මේ తత్ర మధ్యత్ ఉపేక్షාව ගැනයි කියන්නේ විද්‍යමාන වූද తత్ర మధ్యత్ ఉపేక్షාව ప్రథమ ధ్యానాදී යෙදී අපරිසුද්ධ වෙයි ඒත් පරිසුද්ධ ඉතා පිරිසිදු කියන අර්ථය ඉස්සරහට එනවා තව දීපදේ විතරේ හරි ඇති නේද? මොකක් හෝ තව ගැටලු තියෙනම් අහන්න බලන්න. නැතු වෙද? ඊළඟ කොටස කාටද තියෙන්නේ? ගිනිඳු
ඉතිමානි චත්තාරි ඥානානි කේසංචි චිත්තේකග්ගතානි අන්ති කේසංචි විපස්සනා පාදකානි කේසංචි අභිඤ්ඤා පාදකානි කේසංචි නිරෝධ පාදකානි කේසංචි භවක්කමන අත්තානි ඉති මෙසේ ඉමානි මේ චත්තාරි ඥානානි ඥාන සතර කේසංචි කිසිවෙක් හට චිත්තේකග්ගතානි චිත්තේකග බව පිණිස වන්ති වෙති. කේසංචි කිසිවෙක් හට විපස්සනා පාදකානි විපස්සනාවට පාදක වෙයි. කේසංචි අභිඤ්ඤා පාදකානි කිසිවෙක් හට අභිඥාවන්ට පාදක වෙයි.
කේසංචි බහුවචන
වෙති. කේසංචි නිරෝධ පාදකානි කිසිවෙකට නිරෝධ සමාපත්තියට පාදක වෙති. කේසංචි භවක්කමන අත්තානි කිසිවෙකට භවයට බස ගැනීම පිණිස වෙති. තත්ත එහි කීනාසවානං සීනාසවයන් වහන්සේලාට වනාහි චිත්තේකග්ගත අත්තානි හොಂತಿ දිට්ඨ ධම්ම සුඛ විහරණය පිණිස වෙති. තේහි
උන්නාන්සේලා
සමාපච්චිත්තා සමාතර සමයද ඒකග්ග චිත්තා සුඛං දිවසං විහෙරිස්සාම ඉච්ඡේව කසින පරිකම්මං කත්තා අට සමාපත්තියෝ නිබ්බත්තෙන්ති. තේහි උන්නාන්සේලා සමාපච්චිත්තා සමාතර සමයද ඒකග්ග චිත්තා එකඟ වූ සිතින් සුඛං දිවසං විහෙරිස්සාම සපසේ දවස විහෙරේ වාසය කරන්නෙමුයි. ඉච්ඡේව මෙයින්ම
ඉති ඒවං යයි යනුවෙන් මෙසේ
කසින පරිකම්මං කත්වා කිසුණු පිරියම් කොට සමාපත්තීන් අට නිබ්බත්තෙන්ති උපදවති. සේක පුතුජ්ජනානං සමාපත්තිතෝ වුට්ටාය සමාහිතේන චිත්තේන විපස්සිස්සාමාති නිබ්බත්තානං විපස්සනා පාදකානි හන්ති. චේක්ෂ පුතුජ්ජනයන් වහන්සේ
සමාපත්තිතෝ කියන තැනින් පටන් ගත්තම අර්ථය පැහැදිලි වෙනවා.
සමාපත්තිතෝ සමාතර සමයතුන
සමාපත්තිතෝ වුට්ටාය
සමයතින් නැගිටුනා වූ චේක පුතුජ්ජනයන් වහන්සේ
ඒක අපි අගට කියමු. සමවතින් නැගී සිට
සමාහිතේන චිත්තේන සමාහිත සිතින් විපස්සිසාමාති විපස්සනා කරන්නෙමුයි.
නිබ්බත්තෙන්තානං සේක පුතුජ්ජනානං ධ්‍යාන
උපදවන්නා වූ සේක පුතුජ්ජනයන් වහන්සේලාට වනාහි විපස්සනා පාදකානි හොන්ති විපස්සනාවට පාදක වෙති. යේපන අට්ඨ සමාපත්තියෝ නිබ්බත්තෙත්වා අභිඤ්ඤා පාදකං ඥානං සමාපච්චිත්තා සමාපත්තිතෝ උට්ඨාය ඒකෝපි උත්වා බහුදා හෝතිති. උත්තනයා අභිඤ්ඤායෝ පත්තෙන්තෝ නිබ්බත්තෙන්ති ඒසං අභිඤ්ඤා පාදකානි හොන්ති. යේපන යම්කවනාහි අට්ඨ සමාපත්තියෝ නිබ්බත්තෙත්වා අට්ඨ සමාපත්තීන් උපදවා අභිඤ්ඤා පාදකං ඥානං සමාපච්චිත්තා අභිඤ්ඤා පාදකෝ ධ්‍යානයන්ට සමවැදී සමාපත්තිතෝ උට්ඨාය සමාපත්තියෙන් නැගී සිට ඒකෝපිහුත්වා බහුදා හෝතීති කියන ලද උත්තනයා කියන ලද නයෙන් අභිඥායෝ පත්තෙන්තෝ අභිඥාවන්
පත්තින්තා
පත්තෙන්ත අභිඥාවක් ප්‍රාර්ථනා කරන්නේ නිබ්බන්තෙන්ති උපදවති තේසං ඔවුන්ට උන්වහන්සේලාට අභිඥා පාදකානි උන්ති අභිඥාවන්ට පාදක වෙති යේපනාට්ඨ සමාපත්තියෝ නිබ්බත්තෙත්තා නිරෝධ සමාපත්තිං සමාපච්චිත්තා සත්තං අචිත්තකා හුත්වා දිත්තේව ධම්මේ නිරෝධං නිබ්බාණං පත්තා සුඛං හිරිස්සාමාති නිබ්බත්තෙන්ති තේසං නිරෝධ පාදකානි උන්ති යේපන යම්කුවනාහි අට්ඨ සමාපත්තියෝ නිබ්බත්තෙත්තා අෂ්ඨ සමාපත්තින් උපදවා නිරෝධ සමාපත්තින් සමාපච්චිත්තා නිරෝධ සමාපත්තියට සමවැදී සත්තාං අචිත්තකා හුත්වා දින හතක් සිතුවිලි රහිතව සිටින්නේයි දික්ඨේව ධම්මේ මෙලවදීම නිරෝධං නිබ්බාණං පත්තා සංසිඳුනා වූ නිවනට පත්ත සුඛං හිරිස්සාමිති සපසේ වාසය කරන්නෙමි නිබ්බත්තෙන්ති උපදවති තේසං උන්නහසේලාට නිරෝධ පාදකානි හොන්දි නිරෝධේට පාදක වෙති ඒපන අට්ඨ සමාපත්තියෝ නිබ්බත්තෙත්තා අපරිහින ඡානා උත්වා බ්‍රහ්මලෝකේ උපජ්ජිස්සාමාති නිබ්බත්තෙන්ති තේසං බෞක්කමන අත්ථානි හොන්ති යම්පන යම්කුවනාහි අට්ඨ සමාපත්ති ඒපන
යම්කුවනාහි
අට්ඨ සමාපත්තියෝ නිබ්බත්තෙත්තා අෂ්ඨ සමාපත්ති උපදවා අපරිහින ඡානා උත්වා ආනපිරුණ ධ්‍යාන ඇත්තේ බ්‍රහ්මලෝකේ උපජ්ජිස්සාමාති උපදින්නෙමයි උපදවති තේසං ඔවුන්ට බහොක්කමන අත්ථානි හුන්ති භවයට බැස ගැනීම පිණිස භවයට බැස ගැනීම යන අර්ථය පිණිස වෙති භගවතා පණිතං චතුත්ථඥානං බෝධිරුක්ක මූලේ නිබ්බත්තිතං භාග්‍යවතුන් වහන්සේ විසින් චතුර්ථ ධ්‍යානය
ඉදං කියලා කිව්වේ නැහැ ඉදං චතුත්ථඥානං මේ චතුර්ථ ධ්‍යානය
භාග්‍යතුන් වහන්සේ විසින් ඉදං මේ චතුත්ථ ඥානය බෝධිරුක්ක මූලේ බෝමඩ මුලදී නිබ්බත්තිතං උපදවන ලදී තන්තස්ස විපස්සනා පාදකං චේව අහෝසි අභිඥා පාදකං ච නිරෝධ පාදකං ච සබ්බකිච්ච සාධකං ච සබ්බ ලෝකේ ලෝකุตතර ගුණ 10කන්ති වේදිතබ්බං තං එය
ඒ චතුත්ථ ඥානය
ඒ චතුත්ථ ඥානය තස්ස උන්වහන්සේට විපස්සනා පාදකං චේව අහෝසි විපස්සනාවටද පාදක විය අභිඥා පාදකං ච අභිඥාවටද නිරෝධ පාදකං ච නිරෝධයට පාදකද විය සබ්බ කිච්ච සාධකන්ද සියලු කුත්‍ය සාධක බවටද සබ්බ ලෝකීය ලෝකุตතර ගුණ දායකන්ති වේදිතබ්බං සියලු ලෞකීය ලෝකෝත්තර ගුණයන්
ලබා දෙන්නාවුද
යයි දතේති යේ සංච ගුණානං දායකං අහෝසි තේසං ඒකදේශං දස්සෙන්තෝ සෝ ඒවං සමාහිතේ
කියලයි මුද
යේ සංච යම් යේ සංච ගුණානං දායකං අහෝසි
අපි කලින් ටික
මේකනේ
දැන් මේ ධ්‍යාන හතර ගැන විස්තරේ කරලා ඊට පස්සේ මේ ධ්‍යාන හතර ඇයි උපදවන්නේ මේ ධ්‍යාන දැන් හතර කියලා කිව්වට දැන් අභිධර්ම ක්‍රමේදී නම් ධ්‍යාන පහයි. ඒකට මේ ධ්‍යාන උපදවන්නේ ඇයි කියන එකයි ඊළඟට විස්තර කරන්නේ. එතකොට ඇතැම් කෙනෙකුට මේ ධ්‍යාන චිත්ත ඒකාග්‍රතාවය පිණිස හේතු වෙනවා. ඇතැම් අයට විපස්සනාවට පාදක වෙනවා. ඇතැමුන්ට අවිඥාවන්ට පාදක වෙනවා. ඇතැම් උතුමන්ට නිරෝධයට පාදක වෙනවා. ඇතැම් අයට භවයට බැස ගැනීම පිණිස හේතු වෙනවා. එතකොට මොකද්ද මේ භවොක්කමන කියලා කියන්නේ? කියන්නේ බ්‍රහ්ම ලෝකේ උපදින්න කියලා හිතාගෙන ධ්‍යාන වැඩුවොත් ඒක ගැනයි මේ කියන්නේ. එතකොට ඒකේ ඔන්න ඊළඟට විස්තර කරනවා කොහොමද මේ එකිනෙක ලාභ ලැබෙන්නේ. එතකොට ශීනාශ්‍රව උතුමන් වහන්සේලා චිත්ත ඒකාග්‍රතාවය පිණිස ධ්‍යාන උපදවනවා. ඉතින් ධ්‍යාන නොලබා ඒකයි දැන් මෙතනින් මේ තැන් ඉදින් පැහැදිලි ධ්‍යාන නැතිව අපි හිතමුකෝ සුඛ විපස්සක මහරහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා. එතකොට ඒ උතුමන් වහන්සේට ධ්‍යාන නැහැ. ඊට පසුව ධ්‍යාන උපදවනවා ඉතින් චිත්ත ඒකාග්‍රතාවය පිණිස. ඒකයි මේ කියන්නේ උන්වහන්සේලා ඒ ධ්‍යානයන්ට සමවැදිලා එකඟසිත ඇතිව සුවසේ දවස ගත කරනවා කියලා මේ විදියට කසින පරිකර්ම කරලා අෂ්ට සමාපatti උපදවනවා. ඊළඟට සෛක්ෂ පුතුජන අයට අයගෙනයි ඊළඟට විස්තර කරන්නේ. සමාපත්තියෙන් නැගිටලා සමාහිත වූ සිතින් විපස්සනා කරන්නෙමු කියලා ඒ අදහසින් ධ්‍යාන උපදවන සෛක්ෂ පුතුජන අයට විපස්සනාවට පාදක වෙනවා මෙන්න මේ ධ්‍යාන. එතකොට ඒ සේක කියන එකේ තේරුම සික්කතිති සේකෝ කියලා අපි විස්තර කරගත්තේ කලින් නේද? එතකොට මේ ආර්ය මාර්ගයේ තවම හික්මෙන නිසා, හික්මිලා අවසන් නැති නිසා, එතකොට රහතන් වහන්සේට මෙහා ඉන්න ආර්යයන් වහන්සේලාට කියන නමක්. එතකොට ඒ උතුමත් ඒ වගේම පෘථග්ජන පිරිසත් ධ්‍යාන උපදවනවා. ඉතින් ධ්‍යානයේ නැගී ඉඳලා පහසුවෙන් විපස්සනාව කරන්න මේක උපකාරයිනේ. එතකොට මේ ධ්‍යාන සිතේ තියෙන ශක්තිය නිසා පහසුවෙන් විපස්සනා කරන්න උපකාර වෙනවනේ කියලා අන්න ධ්‍යාන උපදවනවා. ඒකට අපි කියනවා විපස්සනා පාදක ධ්‍යාන කියලා. ඊළඟට විස්තර කරනවා ඇතැම් අය අෂ්ට සමාපatti උපදවලා අවිඥා පාදක ධ්‍යානයට සමවැදිලා සමාපත්තියෙන් නැගිටලා ඒකෝපි හුත්වා බහුදා හෝති. එක්කෙනෙක් වෙලා බොහෝ දෙනෙක් වෙනවා. එතකොට මේ කියන්නේ මොකද්ද? ඒ අවිඥාව. අර චුල්ලපන්තක මහරහතන් වහන්සේ කළේ එතකොට මනෝමය 이르දි ඥානය. ඒකේ උදාහරණයක් මේ කියන්නේ. ඉතින් අනිත් අවිඥා ගැනත් මේ විදිහම තමයි. ඉතින් අනිත් අවිඥාවන්ටත් උපකාරක වෙනවා. එතකොට මෙන්න මේ විදියට කියු න්‍යායන් ඇති අවිඥාවන් ප්‍රාර්ථනා කරමින් ඇතැම් අය ධ්‍යාන උපදවනවා. ඒ අයට අවිඥාවන්ට පාදක වෙනවා. ඊට පස්සේ තවත් අය අෂ්ට සමාපatti උපදවලා නිරෝධ සමාපත්තියට සමවැදිලා දින හතක් අචිත්තකව ඉඳලා මේ ජීවිතේදීම නිරෝධයට නිර්වාණයට පැමිණ සුවසේ වාසය කරන්නෙමු කියන අර්ථයෙන් ධ්‍යාන උපදවනවා. ඒ අයට නිරෝධයට පාදක වෙනවා. මෙතනදී විස්තර ලොකු විස්තරයක් ටීකාචාර්යයන් වහන්සේලාත් කරනවා මේ කාරණාව ගැන. ඉතින් මෙතනදී බොහොම කෙටියෙන් මේ කාරණාව කියලා තියෙනවා. එතකොට මෙහෙම හැමෝටම මෙහෙම දැන් අෂ්ට සමාපatti උපදවපු මාත්‍රෙන් නිරෝධයට එහෙම සම්බන්ධින්න බෑ. දැන් මේ කියවගෙන යන දිහිතෙන්න පුරුවන්. මේ අෂ්ට සමාපatti උපදවලා නිරෝධයට සම්බන්ධින්න පුළුවන්. එහෙම වුණොත් දැන් මේ බුද්ධ කාලේ නැති කාලෙත් පුළුවන්. එහෙමනම් දැන් නේද බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඉන්න ඕනේ නැහැ. දැන් අනික් කාලවලත් සමාපatti උපදවනවානේ. දැන් සුමේද තපස්තුමත් අෂ්ට සමාපatti උපදවලා තිබුණා. ඒ කාලෙත් තවත් බොහෝ අය අෂ්ට සමාපatti උපදවනවා. මොකද අෂ්ට සමාපatti නූපදවා අවිඥා උපදවන්න බෑ. එතකොට දැන් ওই බාහිර තපස්වරුත් හැමෝම අෂ්ට සමාපatti උපදවනවා. දැන් එතකොට දැන් කාලේ යම් අවිඥාලාභී ක්‍රෝකේ ඉන්නවාද ඔය Hindu තපස්වරු ඉන්නේ. ඒ හැමෝමත් අෂ්ට සමාපatti උපදවලා තමයි ඒ චුද්දස වශී ආදිය කරලා ඊට පස්සේ අවිඥා උපදවන්නේ. එතකොට මේකේ තේරුම මොකද්ද? මේ ගැන ඊට පස්සේ ලොකු විස්තරයක් කරනවා. කාපනායන් නිරෝධ සමාපatti නාම කේතං සමාපජ්ජಂತಿ කේ න සමාපජ්ජಂತಿ කත්ත සමාපජ්ජಂತಿ කස්මා සමාපජ්ජಂತಿ කත්තං චස්සා සමාපජ්ජනං හෝතිති උච්චතේ කියලා ටීකාචාර්යයන් වහන්සේලා. ඉතින් මේ ප්‍රශ්න කීපයක් අහලා මේක විසුද්ධි මාර්ගයේ එන පාඩයක්. එතනින් උපුටාගෙන ටීකා විපෙන්නනවා. අපි තැනත් සටහනක් දාලා තියාගන්න පාලි විසුද්ධි මාර්ගයේ 527 වෙනි පිටුව. නිරෝධ සමාපත්තිය ගැන විස්තරේ 527 අගම ඡේදේ. ඔව් අපි එතනින්ම මේ විස්තරය කියමුකෝ. එතකොට පැහැදිලි නේද? අපි ඔක්කොම අපි පරිවර්තනයක් කරන්න දහසන්නේ. නිරෝධ සමාපatti සමාපජ්ජන සමත්තතාති න කේවලංච අරිය ඵල රසානුභවනායේව අයම්පන නිරෝධ සමාපත්තිය සමාපජ්ජන සමත්තතාපි ඉනිසා පඤ්ඤා භාවනාය ආනිසංසෝති වේදිතබ්බෝ කියලා ඒ ප්‍රඥා භාවනා ආනිසංස නිර්දේශයේ තමයි මේ ටික විස්තර තියෙන්නේ. එතකොට මේ ප්‍රඥා භාවනාවේ ආනිසංසයක් තමයි නිරෝධ සමාපත්තියට සම්වැදෙන්න අවස්ථාව ලැබීම. ඒ කියලා ඊට පස්සේ විස්තරයක් කරනවා. මේ නිරෝධ සමාපත්තිය විස්තර කිරීම සඳහා ප්‍රශ්න කර්මයක් තියෙනවා. ප්‍රශ්න ටිකක් අපි අහනවායි කියලා උන්න ස්වාමීන් වහන්සේ අහනවා ප්‍රශ්න ටිකක්. කා නිරෝධ සමාපatti කේතං සමාපජ්ජಂತಿ ඔය විදිහට අර දැන් අපි කියපු ප්‍රශ්න ටික අහලා ඊට පස්සේ ඒ ටික තව ගොඩක් ප්‍රශ්න අහනවා අහලා ඊට පස්සේ මේකේ උත්තර දීගෙන යද්දී අපි අදාළ කොටස විතරක් කියන්නම්. කේතං සමාපජ්ජಂತಿ කේන සමාපජ්ජಂತಿ इति කවුරු එයට සමවදිද්ද කවුරු නොම සමවදිද්ද යත් සබ්බේපි පුතු ජනා සෝතාපන්නා සකදාගාමිනෝ සුක්ඛ විපස්සකාච අනාගාමිනෝ අරහන්තාච න සමාපජ්ජಂತಿ. එතකොට සියලු පුතජනයෝත් සෝතාපන්න උතුමෝත් සකදාගාමි උතුමෝත් සුක්ඛ විපස්සක අනාගාමීන් වහන්සේලාත් සුක්ඛ විපස්සක රහතන් වහන්සේලාත් නොම සමවදිත් අට්ඨ සමාපatti ලාභිනෝ පන අනාගාමිනෝ කීනාසවාච සමාපජ්ජಂತಿ. අෂ්ඨ සමාපatti ලාභී අනාගාමී උතුමවත් කීනාශ්‍රවීන් වහන්සේලාත් සමවදී කියලා ඊට පස්සේ දේශනා පාඩයක් ආරම්භ වෙනවා පටිසම්භිදා මග්ගපාලියෙන්. දීහි බලෙහි සමන්නාගතත්තා තයෝච සංඛාරාණං පටිප්පස්සද්ධියා සෝලසහි ඥානචරියාහි නවහි සමාධිචරියාහි වසී භාවතා පඤ්ඤා නිරෝධ සමාපත්තිය ඥානං ඉතිහි වොත්තං යයි වදාරණ ලද්දේය. අයංච සම්පදා මේ කියපු ඒ පටිසම්භිදා පාඨයේ පාඨයෙන් ලැබෙන ඒ සමෘද්ධවත් සමෘද්ධිමත් බව ඒ සම්පත්තිය අට්ඨ සමාපatti ලාභිනෝ අනාගාමි කීනාසවේ තපෙත්වා. එතකොට අෂ්ඨ සමාපatti ලාභී අනාගාමීන් වහන්සේලාත් රහතන් වහන්සේලාත් හැරපියා අඤ්ඤේ සංනප්පි අනිත් අයට නැහැ. ඒ නිසා ඒ උතුමන්ට විතරයි නිරෝධ සමාපත්තියට සම්වදින්න පුළුවන් කියලා තව දීර්ඝ විස්තරයක් තියෙනවා. කැමති ස්වාමීන් වහන්සේලාට එතනින් බලා ගන්න පුළුවන්. නැත්තම් විසුද්ධි මාර්ග පාඩමක් වගේ වෙනවා නේද? ඒතර ඒ කාරණකින් බොහොම පැහැදිලිව විස්තර කරලා තියෙනවා. නැත්තම් හිතෙන්න පුළුවන් හරි ෂෝක් මේ විපස්සනා කරන්න ඕන නැහැ. මේ සමතේ විතරක් කරලා අපිට නිරෝධයට සම්වදින්න පුළුවන් කියලා නේද? එහෙම බෑ. ඊට පස්සේ යම් හෝ අෂ්ඨ සමාපatti උපදවලා නොපිරිහුණු ධ්‍යාන ඇත්තාහු වී බ්‍රහ්ම ලෝකයෙහි උපදින්නෙමු යැයි ධ්‍යාන උපදවත්. තේසම් භව භවක්කමනත්තානි හොಂತಿ. ඒ අයට භවයට බැස ගැනීම පිණිස භවයේ සැරිසැරීම පිණිස මේ ධ්‍යාන හේතු වෙනවා. ඔන්න ඔය විදිහට ඒ කාරණා ටික පැහැදිලි කරනවා. ඊට පස්සේ විස්තර කරනවා භාග්‍යතුන් වහන්සේට මේක කොහොමද උපකාර වුනේ. භාග්‍යතුන් වහන්සේ විසින් මේ චතුර්ථ ධ්‍යානයේට බෝධි වෘක්ෂ මූලයේ මේ චතුර්ථ ධ්‍යානය බෝධි වෘක්ෂ මූලයේදී උපදවා ගත්තා. ඒ චතුර්ථ ධ්‍යානය උන්වහන්සේට විපස්සනාවටත් පාදක වුණා. අභිඥාවන්ටත් පාදක වුණා. නිරෝධයටත් පාදක වුණා. සියලු කෘත්‍ය සාධනය කරන දේකුත් වුණා. මොකද්ද මේ සබ්බකිච්ච සාධකංශ කියන්නේ? ඒක විස්තර කරනවා ටීකාචාර්යයන් වහන්සේලා. දිබ්බ විහාරාදී සබ්බ බුද්ධ කිච්ච සාධකං. එතකොට දිබ්බ විහාර දිව්‍ය විහාර කියලා අපි හඳුන්වන ධානාදී අන්නේ දිව්‍ය විහාර කියලා හඳුන්වපු ඒ ධාන ආදියට සමවැදීමේ අවස්ථාව ළඟා කර දුන්නා. සබ්බ ලෝකීය ලෝකුත්තර ගුණදායකං. එතකොට සියලු ලෞකික ලෝකෝත්තර ගුණ ලබා දෙන දේකුත් වුණා. පැහැදිලින්නේ. එතකොට ඒ අභිඥා ආදී ඒ වගේම විපස්සනා ඥාන ආදී උපදවන්න මේක උපකාර වුණා. එතකොට ඒ මාර්ග ඥාන ඵල ඥාන ලැබුණේ මේ ධ්‍යාන පාදක කරගන්නේ. හරි, මේ කියපු ටිකේ මොකක් හෝ ගැටලුවක් තියෙනවා ඉක්මනට හමු බලන්න. Yeah. එහෙමනම් ගැටලුවක් එන්න හේතුවන්නේ බෑ බෑ ඔව් එහෙම කියලානේ ඒ නිසා ඔව් ඒ කියන්නේ එතනදී මේ කියන්නේ සුඛ විපස්සකයි කියලා මෙතනින් අදහස් කරන්නේ ධාන ඇත්තෙම නැති කියන අර්ථයෙන් ඉන්නේ ඉතින් හැමෝම අනිවාර්යයෙන්ම ධාන උපදවනවා කියලා කතාවන්නේ කොට ඒ නිසා ඒ ධාන නොතිබුණොත් තමයි බැරි ධාන තිබුණොත් පුළුවන් කියන එක තොට මාර්ග අවස්ථාවේදී අපි ධාන නැහැයි කියලා කියවට දැන් මේ මාර්ග අවස්ථාව ධාන අංගයන්ගෙන් යුක්තයි. හැබැයි උනාට ධානලාභී කියලා අපි කියන්නේ නැහැ. ඒ ධාන අංගයන්ගෙන් යුක්තයිනි මාර්ග සිතත් ඵල සිතත්. ඒ උනාට අපි ඒ තැනකදී කියන්නේ නැහැ. දැන් මහන්සලා ඊට පස්සේ දැන් ධානයෙන් ඒ මාර්ග සිතෙන් ඵල සිතේ නැති අවස්ථාවක අපි කියන්නේ ධානලාභී කියලා. එතකොට හැම ලෝකෝත්තර හිතක්ම ඒ ධාන අංගයන්ගෙන් යුක්තයි. ඒක උපකාරයි කියන කතාවනේ මෙතන කියන්නේ. ආනිසංස කියන කතාව නෙමෙයි මෙතන කියන්නේ. මෙතනදී මේ කියාගෙන යන්නේ මොකක්ද? නේද? මේ කියන්නේ පාදක වෙනවයි කියල. ඒතොර ඒ ධාන පාදක කරගෙන තමයි, ඒ කියන්නේ ආසන්න කාරණාවක විතර විස්තර කරන්නේ නීව සංඥා නාසඤ්ඤායතනෙනේ. නීව සංඥා නාසඤ්ඤායතනෙ උපදවලා තියෙන්න ඕන නිරෝධයට සම්බන්ධින්ද. ඒ නිසා ඉතින් ඒක පාදකයි. දැන් කොහොමද ඉතින් Nirodhayata samvadinna bæhæni vipassana prajñā bhāvanāwan nathuwa prajñā bhāvanāwak nathuwa ithin Nirodhayata kohomadda vipassanāwan nattō ithin mārga ñāna labinne henne ekeni meka upakāra unāṭa ඊට වඩා ආසන්න ප්‍රබලම උපකාරය වෙන්නේ ඒකට ප්‍රඥා භාවනාව. ඒකේ ආනිසංසයක් විදිහට තමයි ලැබෙන්නේ. ඔව් දැන් මේ ටික උපදවලා තිබුණත් ඉතින් නැහනේ. හරි නේද? එහෙමනම් ඉතිරි කොටස කොතෙන් එනකන් තියෙනවද ආයෙත් මට ඊළඟ ඡේදය ඉවර වෙනකන්?
ආනිච්චප්පත්තේ
එක ඉවර වෙනකන්. හරි.
ඒසංච ගුණානං දායකං අහෝසි ඒසං ඒකදේශං දස්සෙන්තෝ සෝ ඒවං සමාහිතේ චිත්තේති ආදිමාහ. ඒසංච යම් ඒසංච ගුණානං යම් ගුණ කෙනෙකුන්
යම් ගුණයන්ට
යම් ගුණයන්ට දායකං අහෝසි
ඒ ධ්‍යාන භාග්‍යතුන් වහන්සේගේ ධ්‍යානය දායක වීද?
තේසං ඒකදේශං දස්සෙන්තෝ ඒ ගුණයන්ගේ ඒකදේශයක් දක්වනසේ සෝ ඒවං සමාහිතේ චitteති සෝ ඒවං සමාහිතේ චitteය යන්න
ඉති ආදීන් ආහ
ඉති ආදීන් ආහ
යනාදිය
වදාලසේක. තත්ත එහි සෝ යන් සෝති සෝ යන්නු සෝ අහං ඒ මම
යනාර්ථයි
යනාර්ථයි ඒවන්ති ඒවං යනු චතුත්ථ ඥාන කම්ම නිද්දේශන මෙත
හොඳ හොඳට පද වෙන් කරලා කියන්න බං.
චතුත්ථ ඥාන
ඥානක්කම
ඥානක්කම
නිදස්සනං ඊතං
නිදස්සනං ඊතං එනම් දන්නේ
චතුර්ථ ධ්‍යාන ක්‍රමය දැක්වීමකි.
හිමිනා කමේන චතුත්ථ ඥානං පටිලබිත්ථාති බුත්තං හෝති. හිමිනා මේ
කමේන හිමිනා කමේන
මේ කමේන චතුත්ථ ඥානං චතුත්ථ ඥානය පටිලබිත්වා ලබා ගන්නා ලබාගත්තේ යයි බුත්තං හෝති.
ලබාගෙන යයි කියන ලද්දේ
ලබාගෙන යයි කියන ලද්දේ සමාහිතේති හිමිනා චතුත්ථ ඥාන සමාධිනා සමාහිතේ සමාහිතේති යනු හිමිනා මේ
ඒක ඒ පද දෙක එකට කියන්නේ ඉති හිමිනා සමාහිතේ යන මෙයින්
සමාහිතේ යන මෙයින් චතුත්ථ ඥාන සමාධිනා සමාහිතේ චතුත්ථ ඥාන සමාධියෙන් සමාහිත සංසිඳුණු බවයි. පරිසුද්ධේති ආදිසුපන උපේක්ඛා සතිපාරිසුද්ධි භාවේන පරිසුද්ධේ. පරිසුද්ධේති යනු ආදිසුපන
පරිසුද්ධේ යනාදීහි වනාහි.
පරිසුද්ධේ යනාදී වනාහි උපේක්ඛා සතිපාරිසුද්ධි භාවේන උපේක්ෂා සතිපාරිසුද්ධි භාවේන පිරිසිදු වූ කල්හි පරිසුද්ධත්තායේව පරියෝධාතේ. පරිසුද්ධත්තායේව යනු
පිරිසිදු බැවින්ම පරියෝධාත වූ කල්හි
පබස්සරේති උත්තං හෝති පබස්සර භවද කියන ලදි. සුඛාදීනම් පච්චයානං ඝාතේන විගත රාගාදී අංගනත්තා අනංගනේ. සුඛාදීනං සුඛාදීයු පච්චයානං පත්‍යන්ගේ ඝාතේන නැසීමෙන් විගත
හොඳට බලන්න
විහෙතනේ විහෙත නැසී ගිය සාදී අංගනත්තා රාගාදී කෙලෙස්මල ඇති බැවින් අනංගනේයි අනංගනවේ. අනංගනත්තා ඒව ච විගතු උපක්ඛිලේසේ. අනංගනත්තා ඒව ච යනු අනංගන බැවින්මද විගතු උපක්ඛිලේසේ දුර්ගරණ ලද උපක්ඛිලේස
ඇති.
අනංගනේ චිත්තං උපක්ඛිලිස්සති. අංගනේ නැහි චිත්තං උපක්ඛිලිස්සති. අංගනයන්ගෙන් සිත පිළිටිවන්නේය. සුභාවිතත්තා මුදුභාවේ. සුභාවිතත්තා යන මුදු
භූත සුභාවිත බැවින් දැන් භාව තද්දිත පදයක් ඔය
සුභාවිතත්තා සුභාවිත බැවින් මුදු භූතේ මුදු භවයි
මෘදු වූ
මුදු වසී භාවප්පත්තේති උත්තං හෝති. වසී බවට පත් කරන ලද්ද කියන ලදී.
වසී භාවයට පැමිණි කල්හියයි කියන ලද්දී.
වසේ වත්තමානංගේ චිත්තං මුදූති උච්චති. වසේන්
වසඟයෙහි
වත්තමානං පවත්නා සිත චිත්තං
මුදු යයි කියනු ලැබේ.
මුදු යයි කියන ලදී. මුදු තත්තා ඒවච කම්මනීයේ. මුදු භවම කර්මනීය
මුදු භව නෙමෙයි හොඳට බලන්න.
මුදු බැවින්ම
කර්මනීය වූ
කම්මක්ඛමේ කම්මං යොග්ගේති උත්තං හෝති. කර්මාක්‍රමේ කම්මං යොග්ගේති කර්මයට යෝග්‍ය බව උත්තං හෝති කියන ලදී.
එහෙමද හොඳට බලන්න. කම්මක්ඛමේ කිව්වේ එකට සිංහලෙන් කියන්නේ මොකක්ද? කර්මක්ෂම
යෝග්‍ය බව.
කර්ම යෝග්‍ය යයි කියන ලද්දේ වෙයි. එතකොට කර්මයට සුදුසු කියන එකයි තේරුම. කම්මනීය කියන එකේ තේරුම ඔය විස්තර කරන්නේ. කම්මනීය කියන පදේ අර්ථය.
මුදු චිත්තං කම්මනීයං හෝති සුදන්තමිව සුවන්නං. තදුපියංච සුභාවිතත්තා ඒව. මුදුහි චිත්තං මුදු සිත කම්මනීයං හෝති කර්මයට යෝග්‍ය වන්නේ.
අපි ඒකට සිංහලෙන් කියනවා කර්මන්නේ කියලා
නේ.
කම්මනීය කියන එක තමයි සිංහලෙන් කර්මන්නේ කියලා කියන්නේ. කර්මයට සුදුසු කියන එකයි. යම් කටයුත්තකට සුදුසු.
සුදන්ත මිව පිරිසිදු සුවන්නං. පිරිසිදු රත්‍රන් වෙන්නේ
කොහොමද? ඒක වචන ගැලපුවයි කොහොමයි?
මුදුහි චිත්තං කම්මනීයං හෝති සුදන්තමිව සුවන්නක්. මුදු සිත වනාහි පිරිසිදු රත්‍රන් මෙන්
සුදන්තං සුවන්නං විය.
පිරිසිදු රත්‍රන් මෙන් කර්මයට යෝග්‍ය වෙයි. තදුපියංච සුභාවිතත්තා ඒව ඒතම ගැලපෙනසේ.
තදුභයං ඒ මෘදු භාවයත් කර්මන්නේ භාවයත්
ඒ මුදු භාවයත් කර්මයන් භාවයත්
යන කරුණු දෙකම සුභාවිත බැවින්මය.
යතාහං නාහං භික්ඛවේ අඤ්ඤං ඒකදම්පි.
ඒක අපි පාලියෙම කියමු. යතා යම්සේ පාලියෙන් කියන්නේ උද්ෘතය.
නාහං භික්ඛවේ අඤ්ඤං ඒකදම්මම්පි සමුනුපස්සාමි යං ඒවං භාවිතං බහුලීකතං මුදුරංච හෝති කම්මනීයංච යතේදම් භික්ඛවේ චිත්තන්ති
ඉති යයි
ඉතියයි
ආහ වදාළ සීක්ද. ఏమే సందహాయ్
ఏతే పరిశుద్ధ భావాదీసు టితత్థాటితే ఏతేసు
మే పరిశుద్ధ భావ ఆదిహి టితత్త
చితియై
చితి బెవిన్
చితి బెవిన్
తితి
తితే
తిత ఉ
తితత్థా ఏవ ఆనేజ పత్తే సిటి బవిన్ ఆనేజ పత్తే స్థిర బట ప్రమిణియే అచలే నిరించన్ నిరించనేతి ఉత్తన్ హోతి అచల బట నిరించన్ నిరించనేతి
ఓ కంపా నోవేన
కంపా
నసలేన
నసలేన బట ఉత్తన్
పత్తు కల్హి
నసలేన బట పత్తు కల్హి ఉత్తన్ హోతి కేన లది మృదు కమ్మణ్య భావేన వా అత్తను వసే తితత్తా తితే
వా నెత హోత్
నెత హోత్ మృదు కమ్మణ్య భావేన మృదు కర్మణీయ భావేన్ అత్తను వసే తమ వసే తితత్తా తితే
సిటి బెవిన్ తిత ఉ
సద్దాదీహి పరిగ్రహితత్తా ఆనేజ పత్తే సద్దాదీన్గే విషిన్ పరిగ్రహితత్త ఆత్మసిన్ వటకరన్ లద్దే
పరిగృహిత బెవిన్
పరిగృహిత బెవిన్ ఆనే జప్ పత్తే నిసల బట ప్రమిణియే వే
అవటిగా బలన్నో నీవ ఇవ అహన్నో నీవ ఇక్కడ దెంగు ఇన గమను సమహారాయస్మల అపిన్ అహహా అవ అప అప హెదిరి వచన హరి హుందాయి తిం ఉత్సాహే హుందాయి హరి ఇతోట అపి ఈ టికి తీరుమ బలాగనియము ఇతోట మే టికి ఏనం ఈ వచన తీరుం టికక్ తీయెన్నే ఈ మే టిక అపి దెన్ కీవద పాలి కొటకు మే టికి హుందర బలన్ ఓ మే టికి పాలి కివ్వే నే ఓ ఈ టిక అపి కీయము ඒක තමයි අමාරුනේ නේද? පාලි කොටස කියලා තිබ්බනම් පෙර කියලා.
අවසරයි. ఏవం సో ఏవం సమాహితే చిత్తే పరిశుద్ధే పరియోదాతే అనంగనే విగతూపక్ కిలేసే ముదుభూతే కమ్మనీయే టితే ఆనింజ పత్తే పుబ్బే నివాసానుస్తతి జ్ఞానాయ చిత్తం అభినిన్నామేసిం
ఇక్కడ మేకిమే తీయన పద సప్తమీయం తీయన పద కాలార్థయే అపి అర కివి కల్హి కియన అర్థయే తమై మే సప్తమీ యదిలా తీయన ఏకై అపి ఏ టైం వలది దిగటమ కివ్వే మతగతి సమాహిత ఊ కల్హి ఏమ కిలా కివ్వి ఇక్కడ సప్తమీ విభక్తి తీయనవనే కల్హి కియన అర్థయ మతగతి ఏ అర్థయ తమై మే సప్తమీ యదిలా తీయన హరి
సో ఏ మమ ఏవం మెసే చిత్తే సమాహితే సిత సమాహిత ఊ కల్హి పరిశుద్ధే పిరిసుదు ఊ కల్హి పరియోదాతే ప్రభాస్వర ఊ కల్హి అనంగనే రాగాది కిలిస్
అంగనియాన్గిన్ తుర ఊ కల్హి
అంగనియాన్గిన్ తుర ఊ కల్హి విగతూప కిలేసే ఉప కిలేస్ ఇవత్తు కల్హి ముదుభూతే వసీభావేట పెమిని కల్హి కమ్మనీయే కమ్మనీయే కర్మణ్య ఊ కల్హి
ఆనింజపత్తే తితే
ఆనింజపత్తే తితే నొసలినసే సిటి కల్హి ఉబ్బే నివాసానుసతి జ్ఞానాయ చిత్తం అభినిన్నామేసిం పూర్వ జాతి సిహికిరీమే నువనట సిత ఇలవీమి సో ఏ మమ అనేక విహితం ఉబ్బే నివాసం అనుసరామి సో ఏ మమ అనేక విహితం నొయకాకార పుబ్బే నివాసం పెర జాతి అనుసరామి సిహికరమి సేయతీదం కెసే దయత్ ఏకాంపి జాతియా
ఏకాంపి జాతిం
ఏకాంపి జాతిం
එක් ජාතියකුදු සිහි කරමි.
එක් ජාතියකුදු සිහි කරමි.
ඔව් ඉතිරි ටික අපි පාලියෙන්ම කියාගෙන යමු නේද?
දේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ චතස්සෝපි ජාතියෝ පංචපි ජාතියෝ දසපි ජාතියෝ වීසම්පි ජාතියෝ තිංසම්පි ජාතියෝ චත්තාලීසම්පි ජාතියෝ පඤ්ඤාසම්පි ජාතියෝ ජාති සතම්පි ජාති සහස්සම්පි ජාති සත සහස්සම්පි අනේකේපි සංවට්ඨ කප්පේ අනේකේපි විවට්ඨ කප්පේ අනේකේපි සංවට්ඨ විවට්ඨ කප්පේ සිංගල කියන්න
ඕ අවශ්‍ය නැහැ අපි ඔව් ඒ අනේකේපි සංවට්ඨ විවට්ඨ කප්පේ ඊට පස්සේ මේ හැම තැනකටම අපි අනුස්සරාමි කියන පදේ එකතු වෙන්න ඕන සිහි කරමි
සිහි කරමි
අමුත්‍ර
ආසින්
අසුවල් තැන වීමි
අසුවල් තැන වීමි ඒවං නාමෝ ඒවං
මෙසේ නම් ඇත්තේ
මෙසේ නම් ඇත්තේ ඒවං ගොත්තෝ මෙසේ ගෝත්‍ර ඇත්තේ ඒවං වන්නෝ මෙසේ වර්ණ ඇත්තේ ඒවමාහාරෝ මෙසේ ආහාර ඇත්තේ ඒවං සුඛ දුක්ඛ පටිසංවේදී මෙසේ සැප දුක් විඳින්නේ ඒවමායු පරියන්තෝ මෙසේ ආයු කෙලවර ඌයේ සෝ ඊමම තතෝ චුතෝ එතනින් චුතව අමුත්‍ර උදපාදින් මෙහි අසුවල් තැන උපන්නේමි තත්‍රාපාසින්
తత్ర అపి ఆసిం කියන එකයි తత్ర
అపి
ఎహిదు
ఎహిదు
ఏవం నామో ఆసిం
ఏవం నామో ఆసిం
మినం మెత్తే వీమి
మినం నం మెత్తే వీమి
ఏవం ఇటిక పాలియం అపి කියමු నేద
ఏవం గొత్తో ఏవం వన్నో ఏవమాహారో ఏవం సుఖ దుఃఖ పటిసంవేది ఏవా ఏవమాయు పరిపన్ పరియంతో
ఆసిం
వీమి සෝ ඒ මම තතෝ චුතෝ එතනි එතෙන්නින් චුතව ඉතු පන්නෝ මේ ජීවිතයේ
උපන්නේමි
ඉති යනුවෙන් සකාරං
ඉති
මෙසේ
සාකාරං ආකාර සහිත
සෞත්තේසං උද්දේශ සහිත අනේක විಹಿತං නොඑක් ආකාර පුබ්බේ නිවාසං අනුස්සරාමි පෙර ජාති සිහි කරමි අයංකෝ මේ බ්‍රහ්මණ රත්යා පඨමී යාමේ පඨමා විද්‍යා අධිගතා බ්‍රහ්මණය මේ මා විසින් රත්යා පඨමී යාමේ රාත්‍රි පළමු යාමේහි අයං පඨමා අවිද්‍යා මේ පඨමා විද්‍යා අයං පඨමා විද්‍යා මේ පළමු විද්‍යාව අධිගතා අවබෝධ කරන ලදී අවිද්‍යා විහෙත විද්‍යා උපන්න අවිද්‍යාව දුරු වූයේ විද්‍යාව උපන්නේය තමෝ විහෙතෝ ආලෝකෝ උපන්නෝ අඳුර
පහ වුනේය
අඳුර පහ වුනේය ආලෝකය පහළ වුනේය උපන්නේය යතතං අපමන්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ යත යම්සේ අප්‍රමන්තස්ස සිහිය අත් නොහැර ආතාපිනෝ කිලස්තාවන වීරියෙන් යුතුව පහිතත්තස්ස කාය ජීවිත හැර විහෙරතු වැඩවාසය කරන්නේ
කරන්නා වූ යම් කෙනෙකුට යතතං
යම්සේ එය ලැබෙන්නේද
එසේ මටද
ලැබිනි අයංකෝ මේ බ්‍රාහ්මණ පඨමාභි නිබ්බිදා අහෝසි කුක්කුටච්ඡාප කස්සේව අණ්ඩකෝ සම්හා කුක්කුටච්ඡාප කස්සේව කුකුළු පැටියා
කුක්කුටච්ඡාප කස්ස අණ්ඩකෝ සම්හා අබිනිබ්බිදා ඉව
කුක්කුටච්ඡාප ප්‍රකස්ස අණ්ඩකෝ සම්හා
කුකුළු
පැටවෙකුගේ විජුවටින්
අබිනිබ්බිදා ඉව
අබිනිබ්බිදා ඉව
පහළවීම මෙන්
පහළවීම මෙන්
බ්‍රාහ්මණ බ්‍රාහ්මණතුමනි
බ්‍රාහ්මණ බ්‍රාහ්මණතුමනි මේ මා විසින්
මේ මාගේ
මේ මාගේ
අයං පඨම අබිනිබ්බිදා
අයං පඨම අබිනිබ්බිදා
මේ පළමු නික්මීමයි
මේ පළමු නික්මීමයි
හොඳට හරි ඒ ටික අපි තේරුම කෙටියෙන් මතක් කරගත්තොත් නේද භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ විදිහේ ධාන හතර උපදවලා මේ විදිහට හිත පිරිසිදුණයින් පස්සේ ශක්තිමත් උණයින් පස්සේ මෘදු කර්මන්නේ භාවයට ආනින්ජ භාවයට පැමිණි කලෙහි ඌර්වේ නිවාස අනුස්සතිය පිණිස ඒ කියන්නේ පෙර ජීවිත දැකීම පිණිස හිත යොමු කළා ඊට පස්සේ විස්තර කරනවා ඒ මම නොඑක් ආකාර පෙර ಜಾති සිහි කෙලිමි කියලා විස්තර කරනවා එක ಜಾතියක් ඉතින් ඒ විදිහට විස්තර කරගෙන යනවා අන්තිමට නොඑක් සංවට්ට කප්ප නොඑක් විවට්ට කප්ප නොඑක් සංවට්ට විවට්ට කප්ප සිහි කෙලිමි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ විතරක් නෙවෙයි ඉතින් ඒ කාලෙදී මොන නමින්ද ජීවත් උනේ මොන ගෝත්‍ර ඇතිවද වර්ණ ආහාර ජීවත් වෙද්දී ලැබපු සැප දුක් ආදී ආයුෂ ප්‍රමාණය ඒ සියල්ල දැනගත්තා. එතනින් චුත වෙලා අසුවල් තැන ඉපදුනා මේ විදිහට ඒ සියලු විස්තර දැනගත්තා කියන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඊට පස්සේ බ්‍රාහ්මණතුමාට විස්තර කරනවා දැන් තමන් වහන්සේ මේ ලෝකේ ජේෂ්ඨ වෙන්නේ ශ්‍රේෂ්ඨ වෙන්නේ ඇයි කියන එකනේ දැන් විස්තර කරගෙන ගියේ. ඊට පස්සේ විස්තර කරනවා බ්‍රාහ්මණතුමනි මේ විදියට රාත්‍රියේ පළමු වෙනි යාමේදී මේ කියන පූර්වේ නිමාසානුසුති ඥානය කියන පළමු වෙනි විද්‍යාව පහළ වුණා. එතකොට මේක හරියට අර කුකුළු පැටියෙක් ඒ විජුවට පලාගෙන එළියට එනවා වගේ මේ ලෝකයේ අවිද්‍යා අන්ධකාරය දුරු කරගෙන මේ ලෝකයේ පළමු වෙනි පහළවීමක්. ඒක නිසා මෙන්න මේ විදියට ඒ පළමු විද්‍යාව භාග්‍යතුන් වහන්සේ පහළ කරගත්තු ආකාරය විස්තර කරනවා. ඒක තාම දැන් බෝසතාණන් වහන්සේ දැන් තාම සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා නැහැ. ඊට පෙර ආතු අවස්ථාවනේ මේ කියන්නේ. ඒකට ඒ අවස්ථාව ගැනයි මේ විස්තර කරන්නේ. අපි ඊට පස්සේ තව විස්තරහට විස්තර කෙරෙනවා ආශ්‍රවක්ෂය කර ඥානය ගැන හිම. ඒකට එතන දිනේ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් වෙන්නේ. ඒක තාම එතකොට ඊට මුල් අවස්ථාව. එතකොට ඔන්න භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්තු පළමු වෙනි විද්‍යාව. අපි ත්‍රිවිද්‍යාව කියලා කියනවනේ. ඒ ත්‍රිවිද්‍යාවන්ගෙන් පළමු වෙනි විද්‍යාව. අපි ඒකේ විස්තරේ කතා කරගෙන යමු. දැන් අට කතාවේ කොටස කිව්වා. මේ ටික පැහැදිලි කරලා. එතකොට ඒ ටිකේ අර්ථය තමයි අර ඉස්සෙල්ලා කිව්වේ. එතකොට ඒ සෝ එවං සමාහිතේ චිත්තේ කියන ඒ ටික විස්තර කළේ භාග්‍යතුන් වහන්සේගේ ඒ ධ්‍යාන භාග්‍යතුන් වහන්සේට මොන වගේ ගුණ ධර්මද ලබා දුන්නේ කියන එක විස්තර කරන්නයි. එතකොට සෝ කියලා එතන තිබුණාට පිළේ තියෙන්නේ දැන් සෝ ඒවං සමාහිතේ චිත්තේ කියලා. එතකොට සෝ කියපම දැන් හිතෙම කියලා නෙමෙයි අර්ථ කියන්න ඕන. තේරුණාද? සෝ අහං කියලා අර්ථ ගන්න ඕන කියලායි. ඒකනේ දැන් අටගතාවේ කියන්නේ නැත්තම් සෝ කියපම කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් මේ වෙන කෙනෙක් වෙන්නේ නැති නේද? ඒක නිසා මේකේ භාග්‍යතුන් වහන්සේ තමන්නේ ලබාගත්තු විද්‍යාව ගැන විස්තර කරන්නේ ඒ නිසානේ අබිනින්නාමේ සිං කියලා උත්තම පුරුෂයන් තියලා තියෙන ක්‍රියාපද. ඒතොර ඒ නිසා ඒකට ගැළපෙන විදිහට සෝ අහං කියලා උක්ත පදේ ඉන්න ඕන උත්තම පුරුෂයෙක්. ඒ මම පැහැදිලිනේ. ඒතොර ඒවං සමාහිතේ චිත්තේ. එතන ඒවං කියන එකෙන් කියවෙන්නේ මෙසේ කියන එකයි මේ ආකාරයෙන්. ඒකයි විස්තර කරන්නේ. චතුර්ථ ධ්‍යාන ක්‍රමය දක්වන්නයි මේ ඒවං කියලා දේශනා කළේ. මේ ක්‍රමයෙන් චතුර්ථ ධ්‍යානය ලබාගෙන කියන එකයි තේරුම. ඊට පස්සේ සමාහිතේ කියනකින් කියවෙන්නේ චතුර්ථ ධ්‍යාන සමාධියෙන් සමාහිත වූ කල්හි. හිත සමාහිත වූ කල්හි පරිසුද්ධේ කියලා කියන්නේ උපේක්ෂා සතිපුවා පාරිශුද්ධි භාවයෙන් පිරිසිදු වූ කල්හි. පිරිසිදු බැවින්ම පරියෝදාති ප්‍රභාෂර වූ කල්හි ඒකයි විස්තර කරන්නේ ප්‍රභාස්වරේ ඉති උත්තං හෝති. ප්‍රභාස්වර වූ කල්හියයි කියන ලද්දේ වෙයි. ඊට පස්සේ විස්තර කරනවා සුඛ ආදී ප්‍රත්‍යයන්ගේ නැසීමෙන් නැසු රාගාදී අංගන ඇති බැවින් අනංගනේ කියලා කියනවා. ඒකට අංගන කියලා කියන්නේ රාගාදියට කියන නම. ඒකට ඒ ගැන විස්තර ඔය අනංගන සූත්‍ර දේශනාදී තියෙනවා කියලා ටීකාචාර්යයන් වහන්සේලාත් විස්තර කරලා තියෙනවා. එතකොට ඒ අනංගන ඌ බැවින්ම එහෙම නැත්නම් මේ රාගාදී අංගන දුරු කළ බැවින්ම විගත උපක්ඛිලේසේ කියලා විශේෂණ පදයක් ආවා. උපක්ඛලේෂ දුරු කළ කල්හි පහ ඌ කල්හි ඒකයි විස්තර කරන්නේ මේ අංගනයන්ගෙන් සිත කිලිටි කරන්නේය. ඊට පස්සේ විස්තර කරනවා ස්වභාවිත බැවින්ම මුදු භූතේ. එතකොට දැන් මේ සිතට විශේෂණ පදයක් කිව්වා මුදු භූති. තේරුම මෘදු වූ කල්හි. ඉතින් මෘදුයි කියන එකේ මෙතන අදහස මොකද්ද? මේ කියන්නේ එකයි ස්වභාවිත බැවින්ම බොහෝම හොඳට හුරු කරලා තියෙන මේ ධානය. හොඳටම වශීභාවයටපත් වෙලා. ඒ නිසයි මේ කියන්නේ මෘදුයි. ඒතකොට තමන්ට කැමති ආකාරයකට යොදවන්න පුළුවන්. කැමති පැත්තකට යොමු කරවන්න පුළුවන්. ඒකයි අර්ථය. ඒකයි විස්තර කරන්නේ වශීභාවප්පත් වේති පුත්තං හොති. වශීභාවට පැමිණි කල්හියයි කියන ලද්දේ වෙයි. වසංගයේ පවත්නා වූ සිත මෘදු යයි කියනු ලැබේ. පැහැදිලිනේ. මෘදු බැවින්ම කර්මන්නේ ඌ කල්හි. එතකොට කර්මයට සුදුසු අපි දෙයක් ගැන කියනවා. අපි හිතමුකෝ යකඩයක්. අපි ඒකේ කර්මයට සුදුසු තත්ත්වයට පත් කරනවායි කියලා කියන්නේ මෙලෙක් කරලා ඔන්න අපි පිහියක් හදාගන්න යන්නේ. ඕක හොඳට රත් කරලා හොඳට තලන්න පුළුවන් මට්ටම ලබපහම අපි කියනවා දැන් නම් මේක කර්මන්නේයි. ඒකේ තේරුම කර්මයට සුදුසුයි. දැන්දී මේක ඒ පදේ තව ටිකක් විස්තර කරනවා කම්මනී කියන වචනේ කම්මක්ඛමේ කම්ම යොග්ගේ ඉති උත්තං හෝති. කර්මක්ෂම කර්ම යෝග්‍ය තත්වයට පත් වූ කල්හි කියන එකයි තේරුම. මෘදු වූ සිත කර්මන්නේ වෙයි. කොයි වගේද? සුදන්තං සුවන්නං ඉව. සුදන්ත කියන වචනේ තේරුම මනාව පිරිසිදු කළ රන් වගේ. පැහැදිලිනේ. එතකොට මේ සුදන්ත කියන වචනේ තේරුම මොකද්ද? සුදන්ත විමල ජීවස්. මොකද්ද සුදන්තං සුවන්නං ඉව කියලා කියන එකේ තේරුම? මොකද්ද දෙමුණු නෑ ඒ අල්ප ප්‍රාණ දයන් සුදන්ත. මේ සුදන්ත සුවන්නං කියන්නේ රන් වලටනේ. ඔය සුවන්න කියන කීති වචන අර්ථ තියෙනවා. යහපත් වර්ණ ඇති කියන අර්ථයක් තියෙනවා. මෙතන මේ කියන්නේ මනාසේ පිරිසිදු කළ සුදන්ත. එතකොට සුද සංසුද්ධියන් කියන ධාතුවෙන් හැදුණු කිතක පදයක්. සුද සංසුද්ධියන් පිරිසිදු කිරීම අර්ථයි. එතකොට මනාසේ පිරිසිදු කළ රත්රන් වගේ කර්මයට සුදුසු තත්වයට පත්තුණු කියන එකයි තේරුම. දොර හොඳට පිරිසිදු කරනවා කියලා ඔය රන් පිරිසිදු කරන විදිය ගැන කියනවා. මේක රත් කරලා එකවර සීතල කරනවා. එතකොට ඒකේ තියෙන ඒ අනවශ්‍ය දේවල් අයින් වෙනවා. ඊට පස්සේ ආපහු මේක උණු කරනවා. උණු කරලා ආපහු ඒක එකවර සිසිල් කරනවා. ඔය විදියටලු පුරාණේ ඒ රන් පිරිසිදු කරන ක්‍රමය. එතකොට ඒ විදියට වාර ගාණක් පිරිසිදු කළාම මේක හොඳට පිරිසිදු වුණ රන්. එතකොට ඒක හොඳට කටයුත්තක යොදන්න පුළුවන් විදියට ඒ තත්ත්වයටපත් වෙනවා. ඒකයි මේ විස්තර කරන්නේ. ඊට පස්සේ තදුබයම්පි කියලා කියනවා. මේකේ තේරුම ඒ දෙකම කියන එකයි. මොන ඒ දෙකම කිව්වේ? මෘදු භාවයත් කර්මන්නේ භාවයත් කියන ඒ දෙකම සිද්ධ උනේ ස්වභාවිතත්තා ඒව. ස්වභාවිත බැවින්මයි. මේ සිත හොඳට භාවිතා කරපු නිසා තමයි මෘදු උනේත් ඒ වගේම මොකද්ද? හා කර්මන්නේ උනේත්. ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කොහොමද නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවම් භාවිතම් බහුලීකතම් මුදුංච හෝති කම්මනියංච යත ඉදම් භික්කවේ චිත්තං. මොකද්ද ඒකේ තේරුම? මේ පාලි පාඨයේ තේරුම කියමු බලන්න. අරිය විලාසයස්ම කියමුද? කලින් ඒක පරිවර්තනය කරේ නැහනේ ওই ටික නේද? ඒක පරිවර්තනය කරලම කියමු. භික්කවේ මහණෙනි, යං ඒවං භාවිතං බහුලී කතං, යමක් මෙසේ භාවිතා කරන ලද්දේ බහුලීකృత කරන ලද්දේ මෘදු කර්මන්නේ වේද? යථා ඉදං චිත් වික්කවේ යථා ඉදං චිත්තං, යම්සේ මේ සිත භාවිත බහුලීකృత කළහම කර්මන්‍ය භාවයටත් මුදු භාවයටත් පත් වෙනවද? අඤ්ඤං ඒක ධම්මම්පි න සමනුපස්සාමි. ඉබඳු අන් එක ධර්මයක්වත් දකින්නේ නැහැ. කෙටියෙම කිව්වොත් මේ සිත දියුණු කළාම ඒ සිත මුදු භාවයට කර්මන්‍ය භාවයට යම් විදියකට පත් වෙනවනේ. ඒ විදියේ කර්මන්‍ය භාවයට මුදු භාවයට පත් කරන්න පුළුවන් වැඩිමෙන් මේ තත්වයට පත් කරන්න පුළුවන් වෙන කිසි ධර්මයක් දකින්නේ නැහැ. රමේ ඒ තරම් මේ සිත දියුණු කරලා මෘදු භාවයටත් කර්මන්නේ භාවයටත් පත් කරන්න පුළුවන්. ඒ වගේ වෙන ධර්මයක් දකින්නේ නැහැ කියන එකයි. පැහැදිලි නේද? ඒ කියන්නේ තමන් කැමති පරිද්දකින් යොදවන්න පුළුවන් තත්ත්වයට පත් කරන්න පුළුවන් නේ සිත දියුණු කළාම. ඒකයි අර්ථය. ତොර මේ පිරිසිදු භව ආදීෙහි පිහිටි වෙවින් තිතේ කියලා විශේෂණ පදයක් ගත්තා. ඒ ස්ථිතියටපත් වූ බැවින්ම ආනිඤ්ජප්පත්තේ. ආනිඤ්ජ කියන්නේ නොසැලෙන බවට. ඒක විස්තර කරනවා අචලේ නිඤ්ජනේ. කොහමද වචනේ වෙන් වෙන්නේ? නිරිඤ්ජනේ කියන එක නිර්ඤ්ජනේද? නිර් කියන්නේ මොකද්ද? එහෙම වචනයක් තියෙනවද නිර් කියලා? නෑ, නිඤ්ජනේ. රකාරය යවමදන තරලා සූත්‍රයෙන් ආපු ආගමයක්. පැහැදිලි නේද? නී ඉංජනේ, නිර් ඉංජනේ, නිරිංජනේ වෙනවා. එතකොට ඒ ඉංජන කම්පාවන් නැති. ඒ වගේම මෘදු කර්මන්නේ භාවයෙන් තමන්ගේ වසඟයෙහි පිහිටි බැවින් මේකට ඨිතේ කියලා කියන්නත් පුළුවන්. ස්ථිතියට පත් වූ කල්හි කියලා. ඒ වගේම ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන්ගෙන් පරිග්‍රහිත බැවින් ආරක්ෂා කරන ලද හාත්පසින් වට කරගෙන ආරක්ෂා කරන ලද බැවින් ආනිඤ්ජප්පති. එතකොට ආනිඤ්ජ භාවයට නොසැලෙන බවට පත් වූ කල්හි කියන එකයි තේරුම. ඊටිකේ මොකක් හෝ ගැටලුවක් තියෙන ඉක්මනට අහමු බලන්න. එතකොට දැන් මේ සිතේ ස්වභාවය විස්තර කරන්නේ නේද? මේ අවිඥාවට සුදුසු තත්ත්වයට පත් වුණු හිතක ස්වභාවය. එතකොට මේ වගේ වෙන්න ඕන. එතකොට ඉතින් ටිකක් තව කියාගෙන යමු අපි නේද? ඊළඟ කොටස කාටද තියෙන්නේ? එහෙන්න කියන්න ඕනේ. එහෙන්නේ.
පහස්තරේ කියන්නේ
පබස්තරි. ප්‍රභාෂර කියන්නේ තියෙන්නේ ප්‍රභාෂර කියන එකේ තේරුම. ඒකට සිංහලෙන් පැහැසර කියලාත් කියනවා නේද? පැහැසර. ප්‍රභාෂර. ඉතා ප්‍රභාෂර කියලා කියන්නේ.
සද්ධා පරිගහිතං හි චිත්තං අසද්දේන න ඉංජති. සද්ධා පරිග්ගහිතං හි චිත්තං. සද්ධාවෙන් පරිග්ගහිත වූ සිත අසද්දේන න ඉංජති. අසද්ධාවෙන් කම්පා නොවේ. විරිය පරිග්ගහිතං කෝ සජ්ජේන න ඉංජති. විරිය පරිග්ගහිතං චිත්තං. වීරියෙන් පරිග්ගහිත වූ සිත කෝ සජ්ජේන න ඉංජති. කුසීත බවින් කම්පා නොවේ.
ඒ ටික එක වගේම යන නිසා පාලියෙන් නොකිය පරිවර්තනය විතරක් කියාගෙන ගියත්
එතන පාලිය ඕනේ නැද්ද?
ඔව් පරිවර්තනය කරගෙන මෙයක් වචනේ වචනේ ආයක වතාවක් කියන්න ඕනේ.
සති පරිග්ගහිතං පමාදේන නයින්ජති. සිහියෙන් පරිග්ගහිත වූ සිත ප්‍රමාදයෙන් කම්පාන වේ. සමාධි පරිග්ගහිතං උද්දච්චේන නයින්ජති. සමාධියෙන් පරිග්ගහිත වූ සිත උද්දච්චේන කම්පාන වේ. පඤ්ඤා පරිග්ගහිතං අවිජ්ජාය නයින්ජති. ප්‍රඥාවෙන් පරිග්ගහිත වූ සිත අවිද්‍යාවෙන් කම්පාන වේ. ඕපාසගතං ක්ලේශාන්ධකාරේන නයින්ජති. ඕපාසගත වූ සිත ක්ලේශාන්ධකාරයෙන් කම්පාන වේ. ඉමේහි චෛ ධම්මේහි පරිග්ගහිතං ආනංජප්පත්තං හෝති. ඉමේහි චෛ ධම්මේහි පරිග්ගහිතං මේ සය වැඩරුම් ධර්මයන්ගෙන් පරිග්‍රහිත වූ සිත ආනංජප්පත්තං හෝති ආනංජප්පාප්තු වේයි කියයි. ඒවං අට්ඨංග සමන්නාගතං චිත්තං අභිනීහාරක්කමං හෝති අභිඤ්ඤා සච්චිකරණීයානං ධම්මානං අභිඤ්ඤා සච්චිකිරියාය. ඒවං මෙසේ අට්ඨංග සමන්නාගතං චිත්තං අෂ්ඨංග සමන්නාගත වූ සිත
ඊට පස්සේ ඉතිරි කොටස කියලා ඉන්න අභිඤ්ඤා සච්චිකරණීයානං ධම්මානං
අභිඤ්ඤා සච්චිකරණීයං ධම්මානං අභිඤ්ඤා සච්චිකිරියාය. අභිඤ්ඤා
විශිෂ්ට ඥානෙන් සාක්ෂාත් කර යුතු ධර්මයන්ගේ
විශිෂ්ට ඥානයන්ගෙන් සාක්ෂාත් කර යුතු ධර්මයන්ගේ අභි විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කිරීම පිණිස අභිනීහාරක්කමං හෝති එළවීමට සුදුසු වෙයි.
ඔව් අභිනීහාරක්ෂම වෙයි.
අභිනීහාරක්ෂම වෙයි.
ඒක විස්තර කරන්නේ ඒ තත්වයට සුදුසු කියන එකයි.
අභිනිහාර කියන්නේ සරලව ඉදිරියට එළවනවා වගේ නමනවා වගේ එහෙම
අදහස්. ඔව් ඒක විස්තර කරලා තියෙන්නේ ඉද්දිවිදාදි අත්තං තදවි මුක කරන යොග්ගං. ඒකට ඒ ඉර්ධිවිදාදි විශිෂ්ට ඥානයන්ගෙන් දත යුතු ධර්ම ඒ විදිහට දකින්න සුදුසු යෝග්‍ය තත්ත්වයට පත් වුණේ.
තත් කියන සන.
ඔව්
අපරෝ නයෝ අපරෝ නයක් දෙවේයි. චතුච්ඡද්ධාන සමාධිනා සමාහිතේ නීවරණ ධූරී භාවේන පරිසුද්ධේ.
ඒවත් ඒ විදිහටම
එහෙම කියාගෙන මෙන්න අසන. චතුත්ථඥාන සමාධිනා සමාහිතේ චතුත්ථඥාන සමාධියෙන් සමාහිත වූ කල්ලි නීවරණ ධූරී භූත ධූරී භාවේන පරිසුද්ධේ. නීවරණයන්ගේ දුර්වීමෙන් පිරිසුදු වූ කල්ලි විතක්කාදී සමතික්‍රමේන පරියෝදාතේ. විතක්කාදීන්ගේ සමතික්‍රමණයෙන් නිර්මල වූ කල්ලි ජාන පටිලාප පච්චයානම් පාපකානං ඉච්ඡාවචරානං අභාවේන.
එතන පොඩි නිවැරදි හදාගන්න උවමනා තියනවා ජාන පටිලාප පච්චයානම්. ඒක ජාන අපටිලාප පච්චයානම් කියලා ඒ එක අල්පයන්නක් අඩු වෙලා තියෙනවා. ඒකට ජාන පටිලාප කියලා කියන්න ඕන. ජාන පටිලාප නෙවෙයි ජාන අපටිලාප.
ජාන අපටිලාප පච්චයානම් ධානාංගේ
ධ්‍යාන නොලැබීම හේතුවෙන් හටගන්නා
ධ්‍යාන නොලැබීම හේතුවෙන්
හටගන්නා
පාපකාණං ඉච්ඡාවචරාණං අභාවේන. පාපක වූ ඉච්ඡාවචරයන්ගේ අභාවේ එහෙම
කියනවා.
ඔව් ඉච්ඡාවචරයන්ගේ අභාවයෙන් අනංගනේ අනංගන වූ කල්ලි අභිජ්ජාදීනං චිත්තූපක්ඛිලේසානං විගමනේ විගතූපක්ඛිලේසේ. අභිජ්ජාදීනං විගතුප්පකිලේසානං විගමනේ.
චිත්තූපකිලේසානං
විගමනේ. අභිජ්ජාදී චිත්තූපකිලේසයන්ගේ විගමණයෙන් පහවීමෙන් විගතූපක්කිලේසේ විගතූපක්ලේශ
පහ වූ කල්හි
උපක්ලේශ පහ වූ කල්ලි උභයම්පි චේතං අනංගන.
තව ඉතරක් කියන්න.
උභයම්පි චේතං අනංගන වත්ත සුත්තානුසාරේන වේදි තබ්බං. උභයම්පි මේ
අනංගනත්වයත් විගත උපක්ඛිලේසත්වයත්
මේ අනංගනත්වයත් විගත උපක්ඛිලේස තත්වයත්
යන දෙක
අනංගන වත්ත සුත්තානුසාරේන වේදි තබ්බං. අනංගන සුත්ත යන සූත්‍රානුසාරයෙන්
අනංගන සූත්‍රය වත්ත සූත්‍රය යන සූත්‍රයන් අනුසාරයි.
අනංගන සූත්‍රය වත්ත සූත්‍රය යන සූත්‍රානුසාරයෙන් දත යුතුය. වසිප්පත්ත්‍යා මුදු භූතේ. වසීප්‍රාප්ත බවට පත්වීමෙන් මුදු භූත වූ කල්ලි ඉද්ධිපාදක භාවූපග්ගමේන. ඉද්ධීන්ට පාදක වූ බවට පැමිණීමෙන් කම්මනීය කම්මනීය වූ කල්ලි භාවනා පාරිපූර්ය
භාවනාවන්ගේ පරිපූර්ණ භාවයෙන් පනිත භාව රූප ගමනේ
ටිතේ උපගමීන
පනිත භාව රූප ගමේන ටිතේ ප්‍රණීත භාවයට පැමිණීමෙන් සිටි කල්ලි ආනෙන්ජප්පත්තේ ආනෙන්ජ ප්‍රාප්ත වූ කල්ලි යත ආනෙන්ජ භාවං ආනෙජ්ජං පත්තං හෝති යත යම්සේ ආනෙන්ජ භාවං
ආනෙන්ජ භාවය
ආනෙන්ජ භාවය
ආනෙන්ජං පත්තං හෝති
ආනෙන්ජං පත්තං හෝති
ආනෙන්ජත්වයට පැමිණීමක් වෙයිද
ආනෙන්ජත්වයට පැමිණීමක් වෙයිද
නොසැලෙන බවට පැමිණීමක් වෙයිද
නොසැලෙන බවට පැමිණීමක් වෙයිද ඒවන් තිතේති අත්තු ඒවා එසේ සිටි කල්හියයි අර්ථයි ඒවම්පි අට්ටංග සමන්නාගතං චිත්තං මෙසේද අස්ථාංග සමන්නාගත වූ සිත අභිනීහාරක්කමං හෝති අභිඥාදිය පිණිස යොමු කිරීමට සුදුසු වෙයි අභිඥා සච්චිකරණීයං ධම්මානං අභිඥා සච්චි කිරියාය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කළ යුතු ධර්මයන්ගේ විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කිරීම පිණිස එළවීමට සුදුසුය පාදකම් පදට්ටාන භූතන්ති අත්තෝ පාදකය පදස්ථානයයි පදස්ථාන භූතයයි යනාර්ථයි
හරි ඒ ටික අපි අර්ථ කියාගෙන යමු එතකොට මෙන්න මේ ආනිඤ්ඤ ප්‍රාප්තිය ඒ නොසැලෙන බවට සිතපත් කරගන්නදී මොන වගේ ලක්ෂණද තියෙන්නේ කියන එකයි ඊළඟ ඡේදයෙන් ওই විස්තර කරන්නේ සද්දා පරිග්ගහිතං චිත්තං අස්සද්ධේන න ඉඤ්ජති එතකොට මේ සිතේ තියෙන ශ්‍රද්ධාව කොච්චර ශක්තිමත්ද කියනවනම් අශ්‍රද්ධාවෙන් බැහැ මේ සිත හොලවන්න එහෙම හෙළවෙන්නේ නැහැ අශ්‍රද්ධාව නිසා හෙළවෙන්නේ නැහැ මේ සිත ඒ වගේම විරියෙන් පරිග්‍රහිත වූ මේ සිත කුසීතකමින් හෙළවෙන්නේ නැහැ ඒ වගේම සතියෙන් පරිග්‍රහිත ආරක්ෂා කරනා ලද මේ සිත ප්‍රමාදයෙන් හෙළවෙන්නේ නැහැ. ඒ වගේම සමාධියෙන් පරිග්‍රහිත ආරක්ෂිත වූ මේ සිත උද්දච්චයෙන් හෙළවෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රඥාවෙන් පරිග්‍රහිත වූ මේ සිත අවිද්‍යාවෙන් හෙළවෙන්නේ නැහැ. ඒ වගේම ඕභාසගතං කියන පදේ විස්තර කරනවා ඥානෝභාස සහගතං කියලා. ටීකාචාර්යයන් වහන්සේලා විස්තර කරනවා. එතකොට ඥානෝභාෂයෙන් යුක්ත වූ ප්‍රඥාවෙන් යුක්ත වූ මේ සිත ප්‍රඥාලෝකයෙන් යුක්ත ආලෝකයෙන් යුක්ත මේ සිත ක්ලේශ අන්ධකාරයෙන් සෙලවෙන්නේ නැහැ මේ ධර්ම හයෙන් පරිග්‍රහිත වූ සිතට අපි නමක් කියනවා ආනිඤ්ඤ ප්‍රාප්ත වූ සිතක් කියලා පැහැදිලි නේ කුසීතකම එතකොට ඔන්න විස්තර කරනවා දැන් ඔය ආනිඤ්ඤප්පත්තං කියන වචනේ තමයි මේ විස්තර කරේ ආනංජ ආනිඤ්ඤප්පත්ත ලක්ෂණය ඊට පස්සේ විස්තර කරනවා මේ විදියට අංග 8කින් සමන්වාගත සිත කියනවා මොකක්ද මේ අංග 8 බලමු නේද විමල ජීවාස්ම කියමු බලන්න මොකක්ද මේ ඒවං අට්ඨංග සමන්නාගතං චිත්තං කියලා කියනවනේ මොනවද මේ අංග 8 තියෙනවද එහෙම පදයක්? එවන් අට්ඨංග සමන්නාගතං චිත්තං කියලා නැද්ද?
අර සමාහිති පරිසුද්ධි ගර්ජෝසති සම්මන්නෙන්නේ
ආනිඤ්ඤප්පත්තේ. අනේ 8යි ඔය කියන්නේ. තන් දැන් පැටලෙන්න පුළුවන්. දැන් මෙතන 6ක් කිව්වා මේ ආය 8ක් කියනවා මේ කියපු එකේ වැරදිලා දැන්. කියලා නේද? මේ අවධානයෙන් ඉන්න ඕන. එතකොට ඒකේ අවසාන කාරණාව තමයි ඔය ආපහු ඒකේ ලක්ෂණ 6ක් විස්තර කළේ. එතකොට මේ අට්ඨංග සමන්නාගතං චිත්තං කියන එක ආපහු විස්තර කරනවා. එතකොට මේ ඒක ටීකාචාර්යයන් වහන්සේලා පෙන්නලා තියෙනවා. ඉතින් ඒක Taman තේරෙන්න ඕන දැන් මේ ටිකේ අවධානයෙන් හිටියනම් මේ කියන්නේ මේකයි කියලා. එතකොට මේ කියන්නේ සමාහිතේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගත උපක්ඛිලේසේ මුදු භූතේ කම්මණියේ ආනිඤ්ඤප්පත්තේ තිතේ කියන අන්නේ කාරණා 8. එතකොට මේ දෙක එකක් විදියට සලකන්නේ. ආනිඤ්ඤප්පත්තියා තිතතා කියන්නේ අවසාන කාරණාව. එතකොට ඒ නිසා අවධානයෙන් ඉන්න ඕන. එතකොට මෙන්න මේ විදිහේ අංග 8න් සමන්වාගත සිත විශිෂ්ට ඥානෙන් අවබෝධ කළ යුතු ධර්ම විශිෂ්ට ඥානෙන් අවබෝධ කිරීම පිණිස සුදුසු සිතක් බවට පත් වෙනවා. එතකොට මේ අංගාට තියෙනවා නම් අභිඥා සච්චිකරණීය ආනන්දම් මනං. අභිඥා කියලා කියන්නේ විශිෂ්ට ඥානය. අභිඥා සච්චිකරණීය කියලා කියන්නේ විශිෂ්ට ඥානෙන් සාක්ෂාත් කළ යුතු ධර්ම. අභිඤ්ඤයේ ධම්මේ අභිඤ්ඤයතෝ බුද්ධෝ ඉතිපි සම්මා සම්බුද්ධෝ. නේද? විශිෂ්ට ඥානෙන් සාක්ෂාත් කළ යුතු ධර්ම විශිෂ්ට ඥානෙන් සාක්ෂාත් කළ බැවින් සම්මා සම්බුද්ධයි කියලා භාග්‍යතුන් වහන්සේට මතක් කරන්නේ. හරි. එතකොට මෙන්න ඒ ගැන විස්තරයක් කීවා. ඊට පස්සේ ඊළඟට විස්තර කරනවා තවත් න්‍යායකින් මේ පද සමාහිතාදී පද විස්තර කරනවා. චතුර්ථ ධ්‍යාන සමාධියෙන් සමාහිත වූ නීවරණ දුරු වීමෙන් පාරිශුද්ධ වූ විතර්කාදී ඉක්ම වීමෙන් පරියෝදාත වූ ඒ කියන්නේ ප්‍රභාස්වර වූ ධ්‍යානයන් නොලැබීම නිසා හටගන්න පාපී ඉච්ඡාවචර යන්ගේ අභාවයෙන් ඒ කියන්නේ පාපී ක්ලේශයන්ගේ අභාවයෙන් අනංගන වූ අවිද්‍යාදීන්ගේ අවිද්‍යා ආදී චිත්ත උපක්ලේශයන්ගේ පහවීමෙන් විගත උපක්ලේශ වූ. එතකොට මේ දෙකේම විස්තරේ අනංගන වත්ත සූත්‍රයන්ගේ කියපු විදියට දැනගන්න කියලා විස්තර කරනවා. එතකොට වසීභාවයට පැමිණීමෙන් මෘදු වූ 이르දි යන්ට පාදක භාවයට එළඹීමෙන් කර්මන්නේ වූ. ඒ වගේම භාවනා පාරිපූර්යෙන් මේ කියන්නේ භාවනාවේ එහෙම නැත්නම් වැඩිීමේ පිරිපුන් වෙවි. ප්‍රණීත භාවයට එළඹීමෙන් ස්ථිතියට පැමිණි ආනිඤ්ඤත්වයට පැමිණි කල්හි. ඒ වගේම මේ යම් ආකාරයකට ආනිඤ්ඤ භාවයේ නොසැලෙන බව නොසැලෙන බවට පැමිණීමක් නොසැලෙන බවට පැමිණීමක් වෙනවද? මෙන්න මේ විදියට ස්ථිතියට පත් වූ කල්හි. මෙන්න මේ කියන අංගටකින් සමන්වාගත සිත කලින් කියපු විදියටම ඒ අභිඥා ආදියට සුදුසු තත්ත්වයට පත් වෙනවා කියන එකයි කෙටියෙන් කියන්නේ. හරි. ඒ ටික අපහැදිලි තැනක් තියෙන ඉක්මනට හමු බලන්න. ඔක්කොම අපහැදිලි නේද? ඥාන ඕභාසය ප්‍රඥා ආලෝකය. තොට ප්‍රඥාවම ආලෝකයකට උපමා කරලා දේශනා කරනවා. ඒකින් කියන්නේ කෙලෙස් අන්ධකාරය කියලානේ. කෙලෙස් අන්ධකාරය කියලානේ. එක ඉතින් එකේම කෘත්‍ය දෙකක්. ප්‍රඥාවෙම කෘත්‍ය දෙකක්. නේද? අවිද්‍යාවෙන් ඉතින් ඒ අඳුරු කරන ගතිය නැති වෙනවා. ඒතර කෙලෙස් අන්ධකාර කියලා කියද්දී අනිත් සියලු කෙලෙස් සම්බන්ධව මෙතන කියන්නේ. ඉතින් කෙලෙස් අන්ධකාරයෙන් සෙලවෙන්නේ නැහැ කියන එක. ඔව් ඥාන ඕභාස සහගතං කියලායි විස්තර කරලා තියෙන්නේ. ආලෝක සහගත වූ සිත කියන කෙනේ තේරුම. ඉතින් වෙන චෛතසිකයක් කියන්න බෑ මේ ඕභාසය කියන එකට. ඒතර ප්‍රඥාව තමා ඕභාස කියලා විස්තර කරන්නේ. ඒ කටයුත්තට යොමු කරන්න සුදුසු. ඒ විස්තර කරන්නේ තදාභිමුඛ කරන යොග්ගම්. තස් එයට අභිමුඛ කරන්න යෝග්‍ය. එය වෙත යොමු කරන්න සුදුසු. ඒ කියන්නේ අභිඥා ලබන්න යොමු කරන්න සුදුසු තත්වයට සිතපත් වූ කල්හි. හරි. ඊටු ටිකක්
උබ්බේ නිවාසා නුස්සති ඥානායාති එවං අභිඤ්ඤා පාදකේ ජාතේ ඒතස්මෙන් චitte පුබ්බේ නිවාසා නුස්මුතිම්මි යඥානං තදත්තාය පුබ්බේ නිවාසා නුස්සති ඥානාය ඉති එවං ඉති පුබ්බේ නිවාසා නුස්සති ඥානාය යනු එවං අභිඤ්ඤා පාදකේ
එක මෙහෙම ගන්න ඒතස්මෙන් චitte එවං අභිඤ්ඤා පාදකේ ජාතේ
ඒතස්මෙන් චitte
මේ සිත
ඒවං අභිඤ්ඤා පාදකේ මෙසේ
ජාති
සනස
ජාති කොටසත් එක කියන
ඒවං අභිඤ්ඤා පාදකේ ජාතේ
මෙසේ අභිඤ්ඤා පාදක වූ කල්හි
මෙසේ අභිඤ්ඤා පාදක වූ කල්හි උබ්බේ නිවාසානුස්මෘතිම්මේ යඥා ඥානං තදත්තාය උබ්බේ නිවාසානුස්මෘති
මුතරහි යම් ඥානයක් වේද
උබ්බේ නිවාසානුස්මෘතියේ යම් ඥානයක් වේද තදත්තාය ඒ සඳහාය තත් එහි උබ්බේ නිවාසෝති උබ්බේ නිවාසෝ යනු උබ්බේ අතීත ජාතිසු නියුත්තක් කන්ද පෙර අතීත ජාතීන්හි
ස්වසංතානෙහි පැවති ස්කන්ධයෝ
ස්වසංතානේ පැවති ස්කන්ධයෝය නියුත්තාති නියුත්තා යනු අජ්ජා උත්ත අනුභූත අජ්ජා උත්ත තම සංතානගත
අනුභූත
තම සංතානගත වූ අනුභූත වූ අතීතනෝ
අත්තනෝ
සංතානේ උපජ්ජිත්වා නිරුද්ධ අත්තනෝ සංතානේ තම සංතානේ උපජ්ජිත්වා නිරුද්ධ ඉපද නිරුද්ධ වූ යන්නයි නිවුත්ත ධම්මාව වාසය කරන
මේ තව අර්ථයකින් ඊළඟට විස්තර කරන්නයි ඊළඟට පටන් ගන්න.
නිවුත්ත ධම්මාව වාසය කරන ලද ධර්මයෝ හෝ යන්නයි නිවුත්තාති ගෝචර නිවාසේන නිවුත්තා
නිවුත්තායනු
ගෝචර නිවාසේන ගෝචර නිවාසයෙන් නිවුත්තා
නිවුර්ථ වූ අපි අර්ථ
නිවුත්ත වූ යන්නයි අත්තනෝ විඥානේන විඤ්ඤාතා පරිච්ඡින්න අත්තනෝ විඥානේන තම විඥානයෙන් විඤ්ඤාතා දනගන්නා ලද්ද පරිච්ඡින්න පිරිසිඳ ලද්ද යන්නයි පරවිඥාන විඤ්ඤාතාපිවා
වා නැත හොත්
පරවිඥාන
වටුමක අනුස්සරණාදිසු
චින්න වටු මකානුස්සරණාදිසු සිඳින ලද්ද
ඕ ඒක කියන්නේ චින්න වටුමකා කියලා කියන්නේ ක්ෂීණාශ්‍රවයින් වහන්සේලාට එතකොට ක්ෂීණාශ්‍රවයින් වහන්සේලාගේ සිහි කිරීම ආදීන්හි
සීනාශ්‍රයන් වහන්සේලාගේ සීකිරීම් ආදීහි
පරවිඥාන විඤ්ඤාතාපි
අනුන් පිළිබඳ වූ
අනුන්ගේ විඥානයකින් හෝ දැනගන්නා ලද
යන්නයි උබ්බේ නිවාසා නුස්සතිති යාය සතියා පුබ්බේ නිවාසං අනුස්සරති සා පුබ්බේ නිවාසා නුස්සති උබ්බේ නිවාසා නුස්සතිති පුබ්බේ නිවාසා නුස්සති යනු යාය සතියා යම් සතියකින් පුබ්බේ නිවාසං අනුත්තරති පෙරවිසු කඳ පිළිවෙල සිහි කරයිද සා ඒ සතිය තෙමේ තමෝ පුබ්බේ නිවාසානුස්සති පුබ්බේ නිවාසානුස්සතියයි ඥානං ඉති ඥානං යනු තාය සතියා ඒ සත්‍ය තාය සතියා සම්පයුත්ත ඥානං ඒ සතියහ සම්පයුත්ත වූ ඥානයයි ඒවමි මස්ස පුබ්බේ නිවාස සානුස්සති ඥානස්ස අත්තාය පුබ්බේ නිවාසානුස්සති ඥානාය
ඒවං මෙසේ
අස්ස පුබ්බේ නිවාසානුස්ස
පුබ්බේ නිවාසානුස්සති ඥානස්ස අත්තාය
ඉමස්ස පුබ්බේ නිවාසානුස්සති ඥානස්ස අත්තාය මේ පුබ්බේ නිවාසානුස්සති ඥානයාගේ
ඥානය පිණිස
උබ්බේ නිවාසානුස්සති ඥානාය උබ්බේ නිවාසානුස්මතියාගේ එහෙම කිව්වතන්නේ සම
උබ්බේ නිවාසානුස්මුති ඥානය
සඳහා ඒතස්ස ඥානස්ස අධිගමාය මේ ඥානයාගේ අධිගමය සඳහා පත්‍යාති උත්තං හෝති
පැමිණියට
පත්‍යාති පැමිණිය යයිද සන
ප්‍රාප්තියට
යයි කියන ලදී.
අබින්නාමේසින්
අබිනින්නා මේසින් ඉති අබිනින්නා මේසින් යනු අබිනීහරං
නීහරින්
අබිනීහරින් ඉදිරියට එළවීමි යන්නයි
අභිමුඛව එළවීමි
අභිමුඛව එළවීමි යන්නයි.
එතකොට ඒ ටිකේ තේරුම මේ වචන පැහැදිලි කිරීමක් කරන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන එකේ තේරුම. පුබ්බේ නිවාස කියන එකේ තේරුම එතකොට මේ පෙර විසු පෙර ජීවිතවල තම సంతානයේ වූ ස්කන්ධ කියන එකයි. ඒ වගේම තවාර්ථයකින් කියනවා තමන්ගේ විඥාණයනොත් අනිත් අයගේ විඥාණයන්ගෙනොත් දැනගන්නාලද ස්කන්ධ. එතකොට තමන් දැනගත්තු ඒ වගේම අනිත්යේ 이르දිමත්ත්වත් ඉතින් දකින්නවනේ. දැන් තමන් විතර නෙවෙයි අනිත් අයවත් දකින්නවනේ. ඒ විදිහට මේ විඥාණයෙන් දැනගන්නාලද ස්කන්ධ කියන එකයි. පුබ්බේ නිවාසානුස්සති කියලා කියන එකේ තේරුම එතකොට පුබ්බේ නිවාස කියන එකේ තේරුමනේ ඔය අර ඒ වචනේ අර්ථයනේ. පුබ්බේ නිවාස කියලා කියන්නේ පෙර ස්කන්ධ කියන එකයි. එතකොට සති කියන එකේ අර්ථය ඒ යම් සතියකින් මේ පෙර ස්කන්ධ සිහි කරනවාද ඒ සතියට අපි කියනවා පුබ්බේ නිවාසානුස්සති කියලා. එතකොට ඥානං කියන වචනේක පැහැදිලි ඒ සතියත් එක්ක සම්ප්‍රයුක්ත වුණ ඥානයට අපි කියනවා පුබ්බේ නිවාසානුස්සති ඥාන කියලා. එතකොට ඥානාය කියලා අපි ඒ චතුර්ථයෙන් තියෙන්නේ ඒ ඥානය සඳහා ඒ ඥානය පිණිස ඒ ඥානය ලැබීමට කියන එකයි තේරුම. අබිනින්නාමේසින් කියලා කියන්නේ ඒ සඳහා සිත යොමු කලිමි කියන එකයි. ඉතිරි කොටස
සෝති සෝ අහං සෝ ඉති සෝ අහං සෝ යනු ඒ මම යන්නයි. අනේක විහිතං ඉති අනේක විදං අනේක විහිතං යනු අනේක විද වූ යන්නයි. අනේකේහි වා පකාරේහි පවත්තිතං සංවන්නේ තන්ති අත්තු. අනේකේහි වා පකාරේහි අනේක ප්‍රකාර වූ
අනේක ප්‍රකාරයන්ගෙන්
පවත්තිතං සංවන්නේ තන්ති අත්තු. පවත් නාලද
සංවර්ණිත යනාර්ථයි.
පුප්පේ නිවාසං ඉති සමනන්තරා තීතං භවං ආදීන් කත්වා තත්ත තත්ත නිවුත්ත සන්තානං. පුප්පේ නිවාසං ඉති යනු පුප්පේ නිවාසං යනු සමනන්තරා තීතං භවං ආදීන් කත්වා සමනන්තර
ළඟම අතීත භවය මුල්කොට
එහෙම ළඟම අතීත භවය මුල්කොට තත්ත තත්ත නිවුත්ත සන්තානං ඒ තැන්නේ වාසය කරන ලද චිත්ත සන්තානය යන්නයි.
චිත්ත විතරක් නෙවෙයි
ස්කන්ධ
සන්තතිය කියන
එක. ස්කන්ධ සන්තතිය යන්නයි. අනුස්සරාමි ඉති අනුස්සරාමි යනු ඒකම්පි ජාතින් දීපි ජාතිය
ඒවා පරිවර්තනය කරගෙන යමු. එහෙම.
ඒකම්පි ජාතින් එක් ජාතියකුදු දීපි ජාතියෝ ඉති ජාති දෙකකුදු
ඉයි
ඒවං මෙසේ ජාතිපටිපාටියා ජාති පිළිවෙලින් අනුගන්ත්වා සරාමි අනුව අනුව ගොස් සිහි කරමි යන්නයි. අනුදේවවා සරාමි අනුවම හෝ සිහි කරමි යන්නයි. චitte අබිනින්නා මිතමත්තේ ඒව සරාමීති දස්සේති. චitte අබිනින්නා මිතමත්තේ ඒව සිත
යොමු කළ මාත්‍රයෙහිම
සිත යොමු කළ මාත්‍රයෙන්ම සරාමි සීකරමි යන කාරණය දක්වයි. පූර්ත පාරමීනං හි මහා පුරිසානම් පරිකම්ම කරණං නැත්ති. පූර්ත පාරමීනං හි මහා පුරිසානම් පුරුණලද පාරමී ඇති මහා පුරුෂයන්ට වනාහි පරිකම්ම කරණං නැත්ති. පරිකර්ම කරණයක් නම් නැත. තේන එහෙයින් තේ චිත්තං අබින්නා මෙත්තා සරන්ති. තේ චිත්තේ උන්වහන්සේලා චිත්තං අබින්නා මෙත්වාව
අබිනින්නාමෙත්වාව
චිත්තං අබිනින්නාමෙත්වාව සිත නමහරමනේ
ඔව් එලවාම
සිත එලවාම සරන්ති සීකරත්. ආදිකම්මික කුලපුත්තා පන ආදිකර්මික කුලපුත්‍රයා වනාහි පරිකම්මං කත්වාව පරිකර්ම කොටම සරන්ති සීකරත්. තස්මා එහෙයින් තේසං වශයෙන් පරිකම්මං වත්තබ්බන් සියා. තස්මා එහෙයින් ඒ ආදිකර්මිකයන්ගේ වශයෙන් පරිකම්මං වත්තබ්බං පරිකර්මයේ කියන ලදයි සියා.
කියන ලදි නෙවෙයි
කිය යුතු වන්නේ
කිය යුතු වන්නේ
කිය යුතු වන්නේය. තං පන උච්චමානං අතිභාරියං විනේ විනේ නිදානං කරති. තං පන උච්චමානං එය
කියනු ලබන්නේ
විනේ නිදානං අතිභාරියං කරෝති. විනේ නිදානය අතිභාර දුර කාර්යයක් කරයි. තස්මා තං නවදාමි එහින් ඒ නොකියමු. අත්තිකේ පන අර්ථීන් විසින් වනාහි විසුද්ධි මාර්ගයේ උත්තනයන යන ගහේ තබ්බන්. විසුද්ධි මාර්ගයේ කියන ලද ක්‍රමයෙන් ගත යුතුය. ඉදපන පාලිමේව වන්න ඉස්සාම මෙයි වනාහි පාලියම වර්ණනා කරන්නෙමු.
එතකොට මෙතන සෝ කියලා කිවේ සෝ අහං කියන අර්ථයෙන්, ඒ මම කියන අර්ථයෙන්. අනේක විහිතං කියන්නේ නොයික් වැදෑරුම් කියන එකයි, නොයිකාකාරයෙන් පැවති කියන එකයි. පුබ්බේ නිවාසං කියලා කිව්වේ ළඟම පෙරභවයේ පටන් ජාති එකක් දෙකක් ওই විදියට ජාති අතීත සන්තාන ස්කන්ධ සම්පතිය. අනුස්සරාමි කියලා කිව්වේ එතකොට සිහි කරමි කියන එක. එතකොට එක ජාතිය ජාති දෙකක් මේ විදියට ජාති පිළිවෙලින් සිහි කරමි කියන එකයි. ඊට පස්සේ කියනවා චitte abininnāmita matteva sarāmīti dasseti. මේකේ තේරුම එතකොට සිත යොමු කළ මාත්‍රයෙන්ම දැනගන්නවා. විස්තර කරනවා පිරූ පාරමිතා ඇති මහා පුරුෂයන් වහන්සේලාට පරිකර්ම කරන්න දෙයක් නැහැ. මේක මේ වගේ තැන්කදී තටහනක් දාලා තියාගන්න. ඉතින් වැදගත් කාරණා නේද දැන්. නැත්තම් කොහෙද ඔය කට්ටි අහන්න පුළුවන් නේ. දැන් ওই චුද්දස වශී ආදිය කරන්න කියනවා බුදුරජාන් වහන්සේ එහෙම කළා කියලා කොහෙවත් තියෙනවද? ඒක තමයි බුදුරජාන් වහන්සේට එහෙම අවශ්‍ය නැහැ. පැහැදිලි නේද? ඒකට බෝසතාණන් වහන්සේලාට එහෙම අවශ්‍යතාවකමක් නැහැ. ඒක නිසා පරිකර්ම කටයුත්තක් නැහැ. ඒ නිසා සිත යොමු කළ මාත්‍රයෙන්ම ඒ ඥාණය පහළ වෙනවා. ආදි කර්මික කුල පුත්‍රයින්ට පරිකර්ම කරන්නම ඕන සිහි කරන්න. ඒ නිසා ඒ අයගේ වශයෙන් ඉතින් මෙතන පරිකර්ම කරන විදියත් විස්තර කරන්න නම් ඕන. ඒ වුණාට ඉතින් එහෙම කරන්න ගියොත් මේක විනේ නිදානය අවසන් කරන්න දෙන්නේ නැහැ නේ. ඒ නිසා අපි ඉතින් ඒ විස්තරේ කියන්නේ නැහැ කියලා ස්වාමීන් වහන්සේ කියන්නේ. ඉතින් ඒ ටික බලා ගන්න ඕන කවුරු හරි ඉන්නවා නම් අත්තිකේහි ප්‍රයෝජන ඇත්ත වුන් විසින් විසුද්ධි මාර්ගයේ උත්තනයේන ගහේ තබ්බා. විසුද්ධි මාර්ගයේ මේ චුද්දස වශය විස්තර කරනවා එතනදී ඒ කියපු ක්‍රමයට දැනගන්න. ඉතින් මෙහිදී පෙළම විතරක් අපි විස්තර කරනවා කියලායි
කියන්නේ.
ධ්‍යාන උපදවන්න ඕන චුද්දස වශය අවශ්‍ය නැහැ. ඒ හැමෝටම ඒක අභිඥාව නෙවෙයි. දැන් මේ කියන්නේ අභිඥාව ගැන. ඒ සමහරෙකුට ජාති ස්මරණ ඥානය කියලා පහල වෙනවා. ඒක අභිඥාව නෙවෙයි. අනිත් අයගේ බලන්න බෑ. ඒ අයිට පුළුවන් නේ තමන්ගේ දේ මතක් කරගන්න විතරයි. දැන් මේ අභිඥාව අභිඥාවෙන් අනිත් අයගේ ස්කන්ධ ආදියත් බලන්න පුළුවන්. මේක විශේෂ ඥානයක්. මේක එතකොට ඒ ධ්‍යාන උපදවලම ලබන්න ඕන එකක්. හරි. ඉතිරි කොටස කාටද?
සයති දං ඉති සයති දං යනු ආරද්ධප්පකාර දස්සනත්තේ නිපාතු. ඒ පූර්වේ න්‍යාසානුසුත ඥානය ඇරඹීම දැක්වීම පිණිස දැක් වූ නිපාතයයි. තේනේව ව්‍යායං කුබ්බේ නිවාසෝ ආරද්ධු. තේනේව එහෙයින්ම යෝවායං කුබ්බේ නිවාසෝ ආරද්ධු. යම් මේ කුබ්බේ නිවාසයක් අනමන ලදද තස්ස පකාර ප්‍රභේදං දස්සෙන්තු. එහි ඒ පූර්ව නිවාසයාගේ ප්‍රකාර ප්‍රභේදය දැක්වීම පිණිස
දක්වමින්
ඒකම්පි ජාතින් ඉති ආදිමාහ ඒකම්පි ජාතින් ආදිය වදාළ සේක. තත්ත එහි ඒකම්පි ජාතින් ඉති ඒකම්පි ජාතින් යනු ඒකම්පි පටිසන්ධි මූලං චුතිපරියෝසානං ඒක බව පරියාපන්නං කන්ද සන්තානං. ඒකම්පි පටිසන්ධි මූලං එකම ප්‍රතිසන්ධි මූලයක්
ඇති
චුති පරියෝසානං චුතිය කෙලවර කොට ඇති ඒකව බව පරියාපන්නං එක් භවයක් කෙලවර කොට ඇත්තා වූ කන්ද සන්තානං ස්කන්ධ සන්තානයයි. ඒස නයෝ දීපි ජාතියේතු ආදිසු. මේ නයින්ම දීපි ජාතිය ආදියද වෙයි. අනේකේපි සංවට්ට කප්පේ ඉති ආදිසු පන අනේකේපි සංවට්ට කප්පේ ඉති යනාදී වනායි. පරිහාය මානෝ කප්පෝ සංවට්ට කප්පෝ පරිහාය මානෝ කප්පෝ නැසෙන්නා වූ කප සංවට්ට කප්පයයි. වඩ්ඩමානෝ කප්පෝ විවට්ට කප්පෝ ඉති වේදි තබ්බෝ. වැඩෙන්නා වූ කප විවට්ට කප්පයයි දතවිතිය. තත්ත්‍ච එයිද සංවට්ටේන සංවට්ටට්ටායි ගහිතෝ හෝති. සංවට්ටේන සංවට්ටේන යන මේ පදයෙන් සංවට්ටට්ටායි ගහිතෝ හෝති සංවට්ටට්ටායි කල්පය ගන්නා ලද්දේ වේ. තම්මූල කත්ත එය මුල්කට සිටි බැවිනි. විවට්ටේන ච විවට්ටට්ටායි විවට්ටේන යන පදයෙන්ද විවට්ටට්ටායි කල්පය ගන්නා ලද්දේය. ඒවං සති මෙසේ ඇති කල්ලි යානි තානි යම් මේ
පාලියෙන් කියන්නේ
චත්තාරිමානි භික්කවේ කප්පස අසංකේයානි කතමානි චත්තාරි සංවට්ටෝ සංවට්ටට්ටායි විවට්ටෝ විවට්ටට්ටායි ඉති උත්තානි තානි සබ්බානි
යයි කියනාලද
තානි සබ්බානි ඒ සියල්ල පරිග්‍රහිතානි හොಂತಿ ගන්නා ලද්දේ වේ යයි දතේතිය.
ඉවරයි දෙද තද ඊළඟට කාටද
නැහ මට සමතයි.
හරි එහෙනම් මේ ටික අපි කියලා හිමු මොකෙන්ද. එතකොට ඉත තෙයති දං කියලා කියන්නේ ඒ සිහි කරන්න භාග්‍යතුන් වහන්සේ ඒ බෝසතාණන් වහන්සේ සිහි කරන්න ආරම්භපු ආකාරය කෙසේද සිහි කළේ කියන එක දක්වන ඒ ප්‍රභේදය දැක්වීම සඳහා වූ නිපාතයක්. ඒ නිසාම යම් මේ පූර්ව නිවාසයක් ආරම්භුවාද ඒකේ ප්‍රභේදය දැක්වීම පිණිස තමයි ඒකම්පි ජාතින් යනාදී වදාළේ. එතන ඒකම්පි ජාතින් කියලා කියන්නේ එක ප්‍රතිසන්දියකින් පටන් අරගෙන චුතියෙන් අවසන් වෙන එක් භවයකින් පරියාපන්න, ඒ කියන්නේ එක් භවයකට ඇතුළත් වුණු ස්කන්ධ සංතතිය. ඉතින් දේපි ජාතියෝ කියන තැන්වලත් ඒ විදිහටම අර්ථය දැනගන්න ඕන නේද උම ජීවයස්මා. ඊට පස්සේ අනේකේපි සංවට්ට කප්පේ කියලා කියනවා. ඒකේ තේරුම මොකද්ද? සංවට්ට කප්ප කියලා කියන්නේ ජිනසිරියායස සංවට්ට කප්ප මොනවා? ඔකර කෙටි සටහනකින් අඳිනවා ඇවිල්ලා අඳිමු බලන්න.
දවා කියන
කොහොමද මෙහෙම පිරිහෙමින් තියෙන කාලේ පිරිහිලා තියෙන කාලේ ඊපස්සේ වැඩිමින් තියෙන කාලේ වැඩිලා තියෙන කාලේ
තස්තරය
පිරිහෙමින් තියෙන කාලේ ඊපස්සේ පිරිහිලා තියෙන කාලේ ඊපස්සේ වින ආපහු ගොඩ නැගෙමින් තියෙන කාලේ කොහොමද මේ
සමරේකාව ඊපස්සේ ආපහු වැඩිමින් තියෙන කාලේ ඊපස්සේ වැඩිලා තියෙන කාරය. ඊපස්සේ යටි මේ හතර වින් කරන්න ඕන ප්‍රස්තාරය මොනවා. මේ දුරවල්
හරි එතකන් අපි ඊටු ටික කියාගෙන යමු නේද. මෙතන මේ සංවට්ට කප්පය කියලා කියන එකේ තේරුම සංවට්ට කප්පෝ මේ මුළු මහා කල්පයක් කොටස් හතරකට බෙදෙනවා. අසංකේය කල්පයක් කියලා මේ කියන්නේ මේ එක කොටසකට. එතකොට මේ අසංකේය කල්ප හතරක් තමයි මහා කල්ප එකක් කියලා කියන්නේ. ඊට මේක ගැන විස්තරයක් කරනවා. සංවට්ටනම් විවට් විනාශෝ අස අප්ති ඉති සංවට්ට කප්පෝ. සංවට්ට කියන එකේ තේරුම විනාශය. එතකොට විනාශ වෙමින් පවතින විනාශය ඇත්තා වූ කල්පය සංවට්ට කල්පය. ඒ කියන්නේ ලෝකය විනාශ වෙමින් පවතින කාලය කාල පරිච්ඡේදය. ඊට පස්සේ විනාශ වෙලා පවතින කාල පරිච්ඡේදයට අපි කියනවා සංවට්ටට්ටායි. මේක දෙවෙනි එක. එතකොට විනාශ වෙලා පවතින කාලේ. ඊට පස්සේ විවට්ට කප්පෝ කියලා කියන්නේ ඒක ගොඩ නැගෙමින් පවතින කාලේ. ඊට පස්සේ විවට්ට කියලා කියන්නේ උප්පත්තියටයි කියලා විස්තර කරනවා. එතකොට නිබ්බත්ති කියලාත් කියනවා. එතකොට මේක පහළ වෙමින් තියෙන කාලේ. ඊට පස්සේ විවට්ටට්ඨායි කියලා කියන්නේ ගොඩ නැගිලා පවතින කාලේ. එතකොට සත්වයෝ ලෝකේ ඉන්නව නම් ඉන්නේ හතරවෙනි කාලෙදි විතරයි. දැන් මේක පහළ වෙලා තියෙන කාලේ. අනික් කාලවල සත්වයෝ නැහැ. පැහැදිලිනේ? ඒක ගැන විස්තරයකුත් තියෙනවා. ඒක ගැන මතවාද දෙකක් තියෙනවා. එතකොට මේ එක කොටසක් අපිට දැන් මේක කාල පරිච්ඡේදේ කොච්චර වගේ ඇද්ද කියන එක ගැන විස්තරය කියනවා. එතකොට මේ අපිට ඕක කියන්න පුළුවන් වෙන්නේ අර සත්වයෝ ඉන්නේ අර අවසාන කාලේ විතරනේ. ඒ කාලේ අනුව තමයි කියන්න තියෙන්නේ. එතකොට ඒ කාලේ මත දෙකක් ගැන කියනවා. අන්තර කප්ප 20ක් එක අසංඛේය කල්පයයි කියලත් අදහසක් තියෙනවා. ඒත් එක්කම අන්තර කප්ප 64ක් කියලා අදහසකුත් තියෙනවා. එතකොට මේ දෙකම ගැන පොත්පත්වල කියවිලා තියෙනවා. එතකොට ඇතැම් විට මේ දෙකම හරිය නිවැරදි වෙන්න පුළුවන්. දැන් අතීතයේ දකින්න ස්වාමීන් වහන්සේලානේ ඔක කියන්නේ ඇත්තේ. ඒ අදහස් දෙකම මොකද හැම කල්පෙම එක සමානමද කියලා අපිට කියන්න බෑනේ. සමහර කල්ප තියනවා වෙන්න පුළුවන් අන්තර කප්ප 20කින් අවසන් වෙන අසංකේය කල්ප. ඇතැම් මේවා සමහර විට 64ක් තියනවා වෙන්න පුළුවන්. අපිට ඒක විනිශ්චය දෙන්න බෑ. ඒ 64 කතාව තමයි ඒ උනාට වැඩිපුර පොත්වල පිළි අරගෙන කියලා තියෙන්නේ. දෙකම ගැන කියලා තියෙනවා. එතකොට මෙතන මේ එකකට ඒ වගේ ඒවා 64ක් තියෙනවා කියන එකයි. නෑ මේකේ ප්‍රමාණය ගැන කියලා නෑ. ඒ තියා මේ කල්පයක් කියන්නේ මොකද්ද කියලාවත් විස්තරයක් නෑ. ওই නන් ටික විතරයි තියෙන්නේ. ලෝකාගේ දැන් කවුරු හරි නාට්‍ය කතාව පිළිගන්නේ නැති කෙනෙක් හිටියොත් එහෙම අහන්න ඕන මේකේ තේරුම මොකද්ද කියන්න වෙන්නේ නැහැ මොකොත්ම. කියන්නේ කිසිම විස්තරයක් නැහැ. මේ සංවට්ඨය කියන්නේ මොකද්ද? සංවට්ඨට්ටායි කියන්නේ මොකද්ද? ඒ කිසිම තේරුමක් නැහැ. දැන් මේ තියෙන තැනත් අපි ඊට පස්සේ බැලුවා. ඒකේ කාල පරිච්ඡේදයක් හෝ මොකොත් විස්තරයක් නැහැ. තියෙන තැනත් උන්නම් සටහනක් දාලා තියාගන්න. මේ කාරණාව විස්තර වෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ අසංකේය කියන සූත්‍රය. ඒක චට්ඨ සංගායනාවේ පෙන්නන්නේ කප්ප සූත්‍රය කියලා. ඒකට අංගුත්තර නිකායේ දෙවෙනි පොතේ 276 පිටුව. අංගුත්තර නිකායේ දෙවෙනි පොතේ බුද්ධ ජයන්ති පොත්වල නම් දෙවෙනි පොතේ 276 අසංකේය සූත්‍රය.
සනත ඇතර 64ක් කව 20ක් කිව්වේ මහා කල්පයකටද?
නෑ මේ අසංකේය කල්පයක. අසංකේය කල්පයකට අන්තර කල්ප 64ක් කියන අදහස තමයි කියලා තියෙන්නේ. එතකොට මේ මුළු මහා කල්පයකට ඒ වගේම 256 ක වගේ කාලයක්.
ඔය හතර එකතුවට මොකද්ද කියන්නේ?
එතකොට මහා කල්පය. මේ අසංකේය කල්පයක් නේ.
ඔව්.
එතකොට මේකක් ඇතුලේ අන්තර කප්ප 64යි. එතනදී දැන් මේ එකකට තමයි මේ 64 තියෙන්නේ. ඒ වගේ ඒවා හතරක් තියෙනවානේ. ඒකට මේ ඔක්කොටම එකට තමයි අපි කියන්නේ මහා කල්පය කියන්නේ. කෙටියෙන් අන්තර කප්ප 64ක් අසංඛ්‍ය කල්ප එකයි, අසංඛ්‍ය කල්ප 4ක් මහා කල්ප එකයි.
අන්න ඒක හොඳයි සනස්. අන්තර කල්ප 64ක් නේ.
ඔව්. අසංඛ්‍ය කල්ප එකයි, අසංඛ්‍ය කල්ප 4ක් මහා කල්ප එකයි. තදී ඔකෙදි තින් අර අපිට ඉතින් පස්සේ කාලෙක ඔන්න උපදවලා බලන්න 20යිද 67 දෙකම තියෙන ඒවා තියෙනවද කියලා උපදවලා බලාගෙන යද්දි කෙනේ සමහර ඒවා ඔන්න 20 දී ඉවර වෙලා. අනිවනම් 20යි කියපු අදහසත් හරියි. සමහර ඒවා උන්න 64ක් තියෙනවා වෙන්න පුළුවන්. ඒ වුණත් අන්න 64කුත් තියෙනවා වෙන ගීමත් ඉතින්. මොකද
ඊළඟ පන්තියෙන් කියන්නේ.
ඒක නිසා. මොකද එතන කියන්නේ? ඔව් ඒ වගේ විස්තරයක පොඩි මතකයකුත් තියෙනවා අපිටත් හැබැයි අපි ඒක හරියට බලලා කියන්න. එහෙනම් කියන්න බෑ අපි තව ටිකක් ඒක බලලා කියන්න. මට අපිට පොඩි මතකයකුත් තියෙනවා අසංඛ්‍ය කල්පයකිනුයි මේ තුනෙන් එකේ කතාව කියන්න කියලා. ඒ වගේ අදහසකුත් මතකයක් තියෙනවා අපි ඒක බලලා කියන්නම් හරියට. පොඩ්ඩක් ආපහු දවසක අහන්නේ ප්‍රශ්නිය. හරි. එතකොට මේ තියෙන තැනින් එතකොට මේ සූත්‍රයත් කියවලා ඒකේ අට කතාවක් කියව ගන්නකොට එතකොට එතනත් තව ටිකක් විස්තරي ඇති. ඒක නම් ඉතින් ඒ බල උපදවලා බලමු නේද?
හතරදානා.
ඒ ඒකේ විස්තරයක් තියෙනවා. ඒ ගැන විස්තරේකුත් මෙතන ඉස්සරහට අපිට විස්තර එනවා. අපි එතනදී ටික කතා කරමු නේ. මේ බලන්න පුළුවන් ප්‍රමාණය ගැන විස්තරي දැන් කිව්වොත් ආයෙ ඉස්සරහට කියන්න වෙන්නේ නැහැ නේ. ඊළඟ දවසේදී ටික එනවා. ඒකේ සීමාවක් තියෙනවා. ඒකේ දියුණු කරපු විපස්සනා ආදිය නිසා තමයි මේ ප්‍රමාණය වැඩි වෙන්නේ. සාමාන්‍යයෙන් නැත්තම් කල්ප 40යි බාහිර තාපසිකුට. විපස්සනා නෝඩපු කෙනෙකුටත් ඒ ප්‍රමාණය.
සනස උතන තව එකක් තිබුණා. මේ සාමාන්‍යයෙන් ඔය සංවට්ටි විවට්ට කප්ප ගැන දේශනාවල තියෙනකොට ඔය සංවට්ට කියන එකට මට නම් ඇහිලා තියෙන්නේ. සා මම හිතාගෙනත් හිටියේ සාමාන්‍ය දැනුමට. ඉතින් හිටි මේ සංවට්ට කියන එක මට ඇහිලා තියෙන්නේ මේ මේ වැඩෙන කල්පේ කියන වචනේ තමයි හුඟක් වෙලාවට දේශනාවල මට ඇහිලා තියෙන්නේ. විවත්ත කියන එකට විනාශ වෙන කියන වගේ අර්ථය.
එහෙමද?
එහෙමයි.
ඔව් ඒක සමහර වෙනම් ඒ වැරදීමකින් කියවෙන්න ඇත්තේ නේද? එහෙමයි. මොකද දැන් ඉතින් පැහැදිලිව විස්තර කරලා තියෙනවා. මේක ඉතින් ඒ කොහොමද විස්තර කරන්නේ? සංවට්ඨ තීති විනස්සති කියලාම විස්තර කරනවා. මේ තියෙන්නේ පරිහායමානෝති කීයමානෝ විනස්සමානෝ කප්පෝති අසංකීය කප්පෝ සෝපන අත්තතෝ කාලෝ කියලා විදිහට විස්තර කරනවා. වඩ්ඩමානෝ විවට්ට කප්පෝති එත්තාපි ඒ සේවනයෝ කියලා විස්තර කරනවා. ඒකට වැඩෙන කාලය තමයි විවට්ට කල්පය.
ස්වර්ණසතර මිනිස්සු වාස කරන කේ විවට්ටටයි
එකේ ඔව් තියෙනවා. හැදිලා තියෙන පායයි මේකත් තියෙනවා.
එතකොට කියන්න සන
කියමුනේ
තත්ත තයෝ සංවට්ට තේජෝ සංවට්ටෝ ආපෝ සංවට්ටෝ වායෝ සංවට්ටෝති. තත්ත එහි තේජෝ සංවට්ටෝ තේජෝ සංවට්ටේ ආපෝ සංවට්ටේ වායෝ සංවට්ටේයි තයෝ සංවට්ට සංවට්ට තුනකි. නැසන කල්ප තුනකි. තිස්සෝ සංවට්ට සීමා ආබස්සරා සුභකින්නා වේහප්පලාති. ආබස්සරේ සුභකින්නක වේහප්පලේයයි සංවට්ට සීමා තුනකි. යද යම් කලක කප්පෝ තේජේන සංවට්ටති කල්පය තේජසින් ගින්නෙන්
විනාශ වේද
ආබස්සරතෝ හෙට්ටා අග්ගිනා ඩයති. ආබස්සරයෙන් පහල ගින්නෙන් දැවෙයි. යද උදකේන සංවට්ටති යම් කලක උද ජලයෙන් නැසෙයිද සුභකින් හතෝ හෙට්ටා උදකේන විලීයති. සුභකින්නක බ්‍රහ්මලෝකයෙන් පහළ ජලයෙන් විලී යති දියවේයි. යදා යම් කලෙකි වාතේන සංවට්ටති වාතේන් නැසේද වේහප්පලතෝ හෙට්ටා වේහප්පලයෙන් යට වාතේන විද්වංසී යති. වාතේන් විද්වංසනේ කරයි නසයි
වාතීන් නසනු ලැබේ.
නසනු ලැබේ. විත්තාරතෝ පන විස්තාර වශයෙන් වනාහි සදාපි ඒකම් බුද්ධක් එත්තං විනස්සති. එකම බුද්ධක් ශ්‍රේෂ්ඨයක් විනාශයට නැසෙන්නේ.
ඔව්. ඒතර ඉතුරු කොටස කාටවත් දීලා නැහැ නේ.
තා කියන්නේ සනද?
දීලා තියෙද ඒක? ඒ ටික අපි එහෙමනම් ඊළඟ දවසේ කියමුනේ.
හ්ම්.
වෙලාව මදි වී.
එහෙම.
එතකොට මේකෙදි සංවට්ට තුනයි. එතකොට විනාශ වෙන ආකාර තුනයි කියන එකයි මෙතන. තේජෝ සංවට්ටෝ කියන එක විස්තර කරනවා තේජේන විනාශෝ තේජෝ සංවට්ටෝ කියලයි නිරුක්තිය. එතකොට ගින්නෙන් විනාශය මෙයට ඇත්තේය කියන අර්ථයෙන් තේජෝ සංවට්ටෝ කියලා නමක් දෙනවා. ඒ විදිහටම ජලයෙන් විනාශ වෙන කල්පය ආපෝ සංවට්ටයයි වාතයෙන් විනාශ වෙන කල්පය වායෝ සංවට්ටයයි. ඒ වගේම මේ සංවට්ට සීමා තුනක් තියෙනවා. ඒ විනාශ වෙද්දී සීමා තුනකට අනුව තමයි විනාශ වෙන්නේ. ඒ තුන ආබස්සරය සුභකින්හය වේහප්පලය. එතකොට යම් කාලයක ගින්නෙන් මේක විනාශ වෙනවා නම් මේ ලෝක ධාතුව එතකොට ආබස්සරයෙන් පහළ තමයි ගින්නෙන් දෙවෙන්නේ. ආබස්සරයෙන් පහළ සියලු ලෝක ගින්නෙන් දෙවෙනවා. එතකොට යම් කාලයක වතුරෙන් විනාශ වෙනවද සුභකින්හයෙන් පහළ සියලු ලෝක ජලයෙන් විනාශ වෙනවා. යම් කාලයක වාතයෙන් විනාශ වෙනවද වේහප්පලයෙන් පහළ වාතයෙන් විනාශ වෙනවා. කුලුලින් හැම කල්හිම එක බුද්ධ ක්ෂේත්‍රයක් තමයි විනාශ වෙන්නේ හරස් අතට. ඒතර බුද්ධ ක්ෂේත්‍රයක් සම්පූර්ණ කොටස එකවර විනාශ වෙනවා. මුළු බුද්ධ ක්ෂේත්‍රයක් පුරාවටම කොටස ඒ විනාශ වෙද්දී එකවර විනාශ වෙනවා. එතකොට අලුතින් හැදෙද්දිත් ඒ බුද්ධ ක්ෂේත්‍රයක තියෙන මුළු කොටස එකවර නිර්මාණය වෙනවා. එතකොට මේ බුද්ධ ක්ෂේත්‍රය කියන්නේ මොකද්ද කියන එක ඊළඟ දවසේ අපි විස්තර කරගමු.
සරල චුට්ටක් තියෙන නිසා කියන්නද? බුද්දස් දැන් මේකට මහැඳිලා තියෙනවා.
දැන් ඊට යට එකත් ඊට සම්බන්ධයි. ඡේද දෙකක් තියෙනවා ඈ.
එහෙම.
කෙටියෙන්ම කිව්වොත් ඉතින් මේක අර ಜಾති ක්ෂේත්‍ර, ආනා ක්ෂේත්‍ර, විශේෂ ක්ෂේත්‍ර කියලා කොටස් තුනකට බෙදෙනවානේ බුද්ධ ක්ෂේත්‍රය. ඒකෙදි මෙතනින් අදහස් කරන්නේ ආනා ක්ෂේත්‍රයයි. ආනා ක්ෂේත්‍රයේ තමයි මේ විනාශ වෙන්නේ කියලා විස්තර කරනවා. එතකොට ඒ කොච්චර ප්‍රමාණයක්ද? ඒව ගැන විස්තර ඊළඟ දවසේ කතා කරමු. නේද? කෝටි ලක්ෂයක් සක්වල. ඔව්. හතර නැහැ තුනයි. අර තියෙන පොතේ තියෙනවා. නෑ ඊට යටින්. ඊට යටින් යටින්. වේහප්පලේ මෙයා වෙන්නේ.
සීමාව.
හරි නේද?
යට සීමාව නේද?
ඔව් යට සීමාව. වේහප්පලේ අවශ්‍ය කීයද?
වේහප් කාලේ මහා කාල 500ක්.
ඔව්. එතකොට දැන් විනාශ වෙනවා නම් එහෙම හරි වැඩේ. ඉතින් මේ එතකොට ඉතිරි වෙන්නේ නැහනේ. ඉච්ඡර අවශ්‍ය ලැබෙන්නේ නැහනේ. ඒ නිසා මේ අවශ්‍ය ඉච්ඡර ලැබෙන්නේ විනාශ නොවන නිසායි. ඊට මෙහා ධ්‍යාන භූමිවල අවශ්‍ය අඩු වෙන්නේත් ඒ හේතුව නිසා. ඔය ඒ දක්වා විනාශ වෙන නිසා. අපි ඒ ගැන ඒ එක එක කල්පයේදී විනාශ එක එක සංවට්ටියේදී විනාශ වෙන විදියයි ඒක එක බ්‍රහ්ම ලෝකෙට තියෙන ආයුෂයි ඒ ටික අපි ඊළඟ දවසේ කතා කරමු. විරව මාදීයත. හරි. අපි එවනා ඉතිරි කොටස තව විනාඩි 10කින් විතර වගේ ඉක්මනට පටන් ගන්නවා. මේ පුරුුවන් තරම් ඉක්මනින් වඩිමු නේද? ආව අපව මේ තව පොඩි පණිවිඩයක් තියෙනවා. මහාවග්ගපාලි පෙළ පොතයි මහාවග්ගපාලි අටකතාවයිනේ. අටකතාවයි ලැබිලා තියෙනවා. හැම ස්වාමීන් වහන්සේ කෙනෙක්ම මේ පොත් දෙකෙන් එක එක ගානේ ගන්න තේක්වා කියලා ඉතින් අපි මතක් කරනවා. ඉතින් ඒක පූජා කරන්න ඉතින් සම්බන්ධ වුණේ හරි චිත්තාශමුතුණුයි ඒයශමුතුණුලගේ ඥාති පිරිසක් තමයි සම්බන්ධ වෙලා ඒ ධර්ම දානය කළේ. ඉතින් අපි ඒ ආශ්‍රමතුන්ටත් ඒ වගේම ඒ කුසලයට සහ සම්බන්ධ වුණ හැමෝටමත් මේ කරපු ධර්ම දානයේ කුසලයේ ආනිසංස වශයෙන් ඒ අනුමෝදන් වුණ සෑම සියලු දෙනාටමත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වෙන ප්‍රඥා පාරමිතාවක් වේවා කියලා ඉන් අනුමෝදන් කරනවා.